රජ කල් ලැබීම එච්චර ශ්‍රේෂ්ඨ හැටියට සලකලා නැහැ බුදුහාමුදුරුවෝ. ඒක අර කූඹින් අතරත් රජවරු ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට ධර්මයේ මේ ප්‍රතිලාභය ලැබීම තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඉතින් ඒක ලැබෙන්නේ තමා ළඟ තියෙනා වූ පාරමිතාවට අනුව. දැන් කෙනෙක් හිතන්න පුළුවන් පාරමිතා සම්පූර්ණ වෙන්නේ නැතුවද ඒ අවබෝධ වෙන්නේ කියලා. කෙනෙකුට ඒ අවබෝධ වෙන්නේ පාරමිතා සම්පූර්ණ වෙලා. පාරමිතා සම්පූර්ණ වෙන්නේ නැතුව අවබෝධ වෙන්නේ නැහැ. අපිට කියන්න බෑනේ අපි ආයි මුල ඉඳලා දාන පාරමිතාවෙම පටන් ගන්න ඕන කියලා. මොකද අපි සසර අනන්ත දස පාරමිතාම හැකි විදියට පුරාගෙන යන පිරිසක්. අපිට ඉතින් එකපාරට පේන්නේ අපේ කොච්චර පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ ආත්ම භාවයේදී අපි උත්සාහ කරාම මේ පාරමිතා ටික සම්පූර්ණ වෙනවා. එහෙම පාරමිතාවක් සම්පූර්ණ වෙලා නැත්නම් විශේෂයෙන්ම සද්ධර්මයට කන යොමු වෙන්නේ නැහැ. ඒකට අපිට හොඳ ඉඟියක් තමයි අපේ හිත සද්ධර්මයට යොමු වෙලා තියෙන්නේ. කියන්නේ සද්ධර්මයේ ප්‍රිය වෙලා තියෙනවා. ඒතකොට සද්ධර්මයේ ප්‍රිය වෙන්නේ සත්පුරුෂයන්ට. පාරමී බලයක් තියෙන අයට. මේ ලෝකේට සිතින් ඇලිලා වාසය කරන නොයෙකුත් හීන පස්සේ දුවන ලෝකේ මේ ලෝකේ ඇති දෙයක් නැහැ කියලා හිතෙන් අවබෝධ කරගත්ත අය තමයි මේ ධර්මයට යොමු වෙන්නේ. අපි සන්තෝෂ වෙනවා. අපිටත් ඒ කුඩා කාලයේදීම වගේම අපිට යම් මට්ටමක අවබෝධයක් ලැබුණා මේ ලෝකේ මේ භෞතික ලෝකේ කිසිම ප්‍රතිඵලයක් පරිපූර්ණත්වයක් ලබන්න බෑ කියන එක. කුඩා කාලේ මම කල්පනා කරපු දෙයක් තමයි කොහොමද අපි පරිණත පරිපූර්ණ මිනිස්සෙක් වෙන්නේ කියලා. ඉතින් විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ හිතුවා. හිතල අවසානට යනකොට හිස් අතින් මිය යන මිනිස්සෙක් තමයි පේන්නේ. එන්න නේද? ඒක තමයි මම දැක්කේ. මම පොඩි කාලේ එක හීනයක් මම කෝ එකක් තමයි මේ ලංකාවේ උසම ගොඩනැගිල්ල අයිතිකාරය වෙන්නේ. රෝල් සෙන්ටර් එක වගේ තැනක. ඒ වගේ ඊටත් වැඩි උස එකක් හදා ගන්න ඕනේ. ලොකුම ගොඩනැගිල්ල අයිතිකාරය වෙන්න ඕන කියලා මේ හීනයක් තියෙනවා. දැන් ඉතින් මම ඒ හීනේ ඔස්සේ යනවා. ඊට පස්සේ කියනවා මේ හිතට හිතන වේගයෙන් මිනිස්සෙකුට ප්‍රායෝගික ලෝකේ යන්න බෑ කියලා හිත ස්ලෝ වෙනවා. එතකොට මම හිතට කිව්වා නෑ. ඔබ යන්න ඔබට යන්න පුළුවන් වේගෙන් යන්නකො කියලා හිත අතහැරියා. තෝරේ ඉත අතහැරියාම ඒ උසම ගොඩනැගිල්ලේ අයිතිකාරයාගේ සීමාවට යනකොට මට අවුරුදු 60ක් 65ක් වගේ කාලයක් යනවා මට යන්න. ඉතේ හේකින් ගියාම. ඒ මං ඇහුව හරි. දැන් ඔන්න උසම ගොඩනැගිල්ලේ අයිතිකාරයා වුණා. ඔහුත් ඒ ජීවිත කාලේ හරියට කෑවේ නෑ, බිව්වේ නෑ, නිදාගත්තේ නෑ. මේක කරපු නිසා, වැඩ කරපු නිසා දැන් ශරීරේ හරියට දුර්වල වෙලා. එතකොට අහලා බලනවා තා කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද? තා උපරිම අවුරුදු 15ක් 20ක්. දැන් 60 ගානක් නේ නේද? 80ක් වගේ වෙනකන් ඔය ජීවත් වෙයි. නමුත් ඒ කාලේ වෙනකොට බෙහෙත් වලින් ඇඳන් වල. ඉතින් අවසානේ 80 වෙනි තට්ටුවේ හරි 90 වෙනි තට්ටුවේට හරි වෙලා සල්ලි වලින් වෛද්‍යවරු 4 දිනක් ඇඳේ කකුල් හතරට දාගෙන ඉන්න පුළුවන්. ඉතින් එයා කල්පනා කරනවා ඒ උඩම තට්ටුවේ ඉඳගෙන මම මොකද්ද ජීවිතේ පුරා කළේ කියලා. එතකොට ඒකෙන්දි හිතෙනවා මම ජීවිතේ පුරාම ලොකු තුඹසක් තැනුවා. තුඹසක් කියන්නේ අර වේ හදන්නේ තුඹස්. ලොකු තුඹසක් තැනුවා. ඒ උසම තුඹස හදලා ඉතින් ලෙඩ ඇඳේ උඩට වෙලා ඉන්නවා බට අහගෙන හැමතැනම. ඉතින් පල්ලෙහා විවිධ උත්සව. මොකද පල්ලෙහා හැම කට්ටුවකම තියෙනවනේ. ලොකු බැංකු තියෙනවා, හොටෙල්ස් තියෙනවා, නොයෙකුත් නොයෙකුත් ආයතන තියෙනවා, පොඩි පොඩි ෆන්ක්ෂන් තියෙනවා. ලොවයි නටනවා, මිනිස්සු කනවා, බොනවා, නටනවා, උඩ ඉඳගෙන කලකිරෙනවා. ඒ කියන්නේ මට කන්නත් බෑ, බොන්නත් බෑ, විඳින්නත් බෑ, යන්නත් බෑ. මම හදාපු තුඹසේ මේ නයි පොළොංගු පදිංචි වෙලා වගේ, ඈ තලගොයි පදිංචි වෙලා වගේ වෙන අය තමයි ප්‍රයෝජනේ ගන්න. එතකොට මට හරි දෙයක් නෑ, මම කරගත්ත දෙයක් නෑනේ. ඔන්න ඔය වගේ අපි හීනවල අතහැරලා කෙලවරට ගියාම අවසානයේ අපිට ප්‍රතිඵලය එනවා හරිම ග්‍රාම්‍යයි හීනයි. උදාත්තනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන එක අර්ථයක් නැහැ. එන් ඔන්නෝ බලනකොට බලනකොට තමයි ওই හිතට තමයි හිතෙන්නේ ධර්මයේ හැරෙන්න වෙන පිටක් නැහැ. එතකොට ධර්මයේ හොයන්න යනවා. ධර්මයේ හොයන්න ගියාම ධර්මය නැහැ. දැන් අද ටිකක් එළියට ඇවිල්ලා තිබ්බට අපි හොයන කාර්යෙ ඇත්තෙම නැහැ. තියෙන මොන 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 හරි ප්‍රතිපදාවක් තුලින් නමුත් ඒවා තුළ පරිපූර්ණත්වයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ, පන්සලක් පන්සලක් ගානේ, හැම පොතක් ගානේ ඉතින් පෙරළමින් බලමින් මොකද්ද මේ කියලා හොයනවා. එහෙම හොයාගෙන 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 යද්දී අපිට තිබිච්ච පෙර පිනකට වාසනාවකට මේ අපිට ලැබුණා. මේ සන්තෝෂයිනේ. ඉතින් මගේ ලෑස්තිකුත් තිබුණා මෙහේ දැන් හොයලා හොයලා නිකන් නෑ වගේ හිතනකොට මට හිතෙන මේක ඉන්දියාවේ ඇති. ඉන්දියාවේ යෝගීවරු ළඟ, ඒෂිවරු ළඟ ඇති කියලා හිතලා ඉන්දියාවටත් යන්න මම ලෑස්ති වුණා. ඒත් මම අර විදේශිකයන්ට ආශ්‍රිත කුටියක විදේශිකයෝ භාවනා කරන කුටි පෙළියේ බාරකාරය හැටියට හිටියා. ඒ ඉන්නකොට මට විවිධ විදේශිකයන්ට මෙතන හම්බ වෙනවා, හාමුදුරුවෝ ගිහියා. ඒත් බලනකොට මේ සමහර හාමුදුරුවෝ ගිහියා මේ ඔක්කෝම රටවල් වල ඇවිදලා ලංකාවට ඇවිල්ලා. ඒගොල්ලෝ හිමාලයේ ඉඳලා සමහර අය. ඒත් මං කල්පනා කළා දැන් මම යන්නේ හදන්නේ ඔකට දෙහිරට. සමහර අය බුරුමේ ඉඳලා, තායිලන්තේ ඉඳලා, ඉන්දියාවේ ඉඳලා ඒ වගේ රටවල් වල, වියට්නාම් වල ගිහිල්ලා හැමතැනම හොයලා හොයලා දැන් ලංකාවේ තියෙනවායි කියලා ලංකාවට ඇවිල්ලා. මම කල්පනා කරනවා ඇයි මම යන්නේ එහෙනම්? දැන් මේගොල්ලෝ හැමතැන හොයලා ලංකාවේ තියෙනවායි කියලා. මේ ලංකාවේ තියෙන්න ඕන. නැති වෙන්න බෑ. කොයි බහරි තැනක මේ පහන දැල්වෙන්න ඕන. අපි වැදිනේනේ කියන්න මේ පහන පුදුමේ කියලා කියන්නේ මේක පොත්වල ලියවිලා තිබුණට මිනිස්සුන්ට දකින්න බැරි දෙයක්. දැන් පහනක දැල්වීමක් පොතක අකුරු වල ලියුණයි කියලා ඒකෙන් පහනක් පත්තු කරගන්න පුළුවන්ද? නෑනේ. ඒක ප්‍රායෝගිකවම පහනක් දැල්වෙලා තියෙන උන තව පහනක් දැල්ව ගන්න. අපිට පහනක් දැල්වෙන ආකාරය, පහනේ හැඩයි, දැල්ලයි, ওই ගින්දරයි, ගින්දරේ පාටයි ඔක්කොම පොතක ලියලා තියෙනවා. ඔකේ එළිය තියෙනවද? ඔකේ එළිය නෑ. ආන් ඒ වගේ තමයි පොත කියන්නේ එක ප්‍රායෝගික පහනක් දැල්වෙනවා කියන්නේ තව එකක්. ඉතින් මේ ජීවමානෝ මේ පහනක් දැල්වෙන්න ඕන. ඉතින් අපිට ටිකක් බලාගෙන යද්දී හම්බුණා අචංචා හාමුදුරන්ගේ පොත්. ඒකට තේරුණා අපිට මුණහන්සේ මේ පහන දැල්වා ගත්ත කෙනෙක්. දැන් අපි කියවගෙන යද්දී යමක් තේරෙනවා, යම් යම් තැන්වල ගැටලු ඇති වෙනවා, තේරුම් ගන්න අපහසු වෙනවා. දැන් නමුත් උන්වහන්සේ ජීවමානව නැහැ. එතකොට උන්වහන්සේ පෙන්වන පාළ තියෙනවා. ඒ නිසා අපිට අර මේක ජීවමාන කරගත්තයි හරිය වැදගත්. ජීවමාන කෙනෙක් ඇත්ත කෙනෙක්ගෙන් තමයි ප්‍රායෝගික ප්‍රශ්නයකට උත්තරයක් ගන්න පුළුවන්. දැනුම රැස් කරගත්ත කෙනෙක් හරියට එයා අල්ලන්නේ අර දැල්වෙන පහන නෙමෙයි. අර පහනේ දැල්වීම ලියපු එක තමයි අපිට අල්ලන්නේ. ඒකෙන් අපි අඳුරුනේ වෙන්නෙත් නැහැ. අපේ පහනපත් වෙන්නෙත් නැහැ. දැනුම කියන්නේ කියලා තියෙන දේ ප්‍රායෝගිකත්වය කියන්නේ දැල්වෙන දේ. පහනවා. ඉතින් අපිට මේ ජීවමාන කරගත්ත උදවිය හරියට වැදගත් වුණා. ඒ ජීවමාන කරගත්ත උදවියත් ඉතින් සුලභ නැහැ. සමහර අයට ඒක බොහොම අපිට දැනෙන විදියට කියන්න බෑ. මනුස්සයන්ට අවබෝධ කිරීමේ කුසලතාවයකුත් තියෙන්න ඕනේ. සමහර අයට එහෙම කියවීමේ හැකියාවක් නැහැ. නමුත් ඒ හැම බාධකයක් වැන්දේම අපි උත්සාහ කරමු. ඒකට ප්‍රතිලාභය හැටියට ප්‍රතිඵලයක් හැටියට ජීවිතේ වටිනාකම කියන දේ ලැබෙන ලැබුණාම ඉතින් පුළුවන් තරම් ජීවිතේ කලින් අපි මේක තේරුම් ගන්න ඕන. කලින් තේරුම් ගත්තාම වැඩි කාලයක් ජීවිතේ ධර්මයේ සුව ලබන්න පුළුවන්. ධර්ම සුවයෙන් ජීවත් වෙන්න පුළුවන්. සැනසille ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයට පිනක් කරගන්න ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයට සේවයක් කරන්න ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් ජීවිතේ අවසානම කාලේ ධර්මයේ දැකලා වැඩක් නැහැ නේ. අදාද මේ ඉක්මනින් දකින්න ඕන. ආවා. ඔය ධර්මයේ දැකපු හැම කෙනෙක්ගේම ජීවිතේ අසීමාන්තික ධර්මයේ වෙනුවෙන් තිබුණු කැපවීමක් ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා. බොරු එකක් නෙමෙයි කාටවත් නොපෙන්නා තමාගේ හිත ඇතුළේ තිබිච්ච. කාටවත් පෙන්නන උත්සාහයක්වත් මොකක්වත් නෙමෙයි. කාටවත් නොපෙන්නන හිතට එකක උත්සාහයක ඉඳලා තියෙනවා. එහෙම නැතුව කිසි කෙනෙක් ධර්මය ස්පර්ශ කරලා නැහැ. අපිත් පෙන්වුවේ නැහැ. අපි ධර්මය අධ්‍යයනය කරද්දී අපි පෙන්වුවේ නැහැ. අපිට ඇති වෙන ධර්ම ගැටලුව මම අතේ ලියා ගන්නවා. අතේ ලියාගෙන දැන් අපි දානෙට වාඩි වෙලා ඉන්නකම මේක බලන මෙහෙම ඉන්න වරක කල්පනා කරනවා. කවුරුත් හිතන්නේ අපි දානට ඇලස් දෙක පියාගෙන ඉන්නවා කියලා. නමුත් අපි මේ වෙලාවෙත් වැඩක් කළා අපේ ආධ්‍යාත්මය වෙනුවෙන්. නමුත් විහාරයට ගියත් මේ මෙදුල අමදින්න ගියත් ගියත් මේ වගේ ධර්ම කරුණක් විග්‍රහ ක්‍රමෙන් ගියා. එතකොට එවැනි දෙයක් අපි සිද්ධ කරේ අපි හිතට අපි එකඟව මේක හොයාගෙන යන දෙන්නේ. දැන් මගේ මේක කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ. විභාගයට යන්නත් මට නැහැ. මම මා වෙනුවෙන් සත්‍ය සොයා ගැනීම. එතකොට ඒ විදිහට තමයි ධර්මය වඩන්නේ. පස්සේ රාත්‍රී මට දවසක් හම්බ වෙනවා එක වචනයක්. ගොඩාක් නිශ්චලයි මනස රාත්‍රී කාලේ අපි නින්දට යන කාලය. රාත්‍රී 2 විතර ඉඳලා උදෑසන 3-4 විතර වෙනකම් හරි නිශ්චල මනසක් අපේ පුරුදු වෙලා තියෙන්නේ. මොකද හැමදාම අපි මේ වෙලාවේ නින්දනේ ඉන්නේ. එතකොට ගොඩක් මනස පරිහරණය කරලා සිතුවිලි හරි අඩුයි මේ වෙලාව. ඒ නිසා මේ මොහොත ධර්මය අහන්න යොදා ගත්තාම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක ඇත්තට මේක ලොකු සත්‍යයක් තියෙනවා. මොකද අර දවල් කාලය කියලා කියන්නේ හරි කැළඹීමට පුරුදු කරපු කාලයක්. කාලය යොදා ගන්නවා. ඉතින් මේ තේරුම් ගන්න හරිම අමාරුයි. එකක් අපිට අපි ගැනම දුක හිතනවා, කේන්ති යනවා මේක අවබෝධ වෙන්නේ නැති එකගෙන. ඊට පස්සේ මේ සමහරලාට අපිට මේ බන කියන අය කෙරේ කේන්ති යනවා, මොකද අපිට නොතේරෙන එක මේ කියන්නේ මොකද කියලා. ඒ එහෙම කේන්තියක් ආවහම අපි ඒක දිහා ගන්න නැහැ. ඒක අර මමත්වයෙන් එන එකක් නේ කියලා ඒක තේරුම් අරගෙන ඒක දිහා ප්‍රඥාවෙන් බලනවා. හැඟීම් වල එළඹ ගන්න මිනිස්සුනේ හැඟීමක් ආවම ඒ ඔස්සේ යන්නේ. හැඟීමක් ආවම ඒක දිහා ප්‍රඥාවෙන් බලනවා, නුවණින් බලනවා. ඒ විදිහට කටයුතු කරන්න ඕන. ඉතින් අර මමත් තොය අත්හරින්න කීයෙන් කීතනාදටද හැකියාව තියෙන්නේ. අපේ ඇත්තම වැරද්දක් අපිට කියලා දෙනකොට අපිට ඒක හරියටම හරිද වැරදිද කියලා තේරුම් අරගෙන ඒක වැරදි නම් ඔව් වැරදි කියලා බාර ගන්න පුළුවන් මට්ටමට මේ විවෘත මනසක් තියෙන කෙනෙකුට තමයි එයන් දකින්න පුළුවන්. ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ නේද? ඒක වැරද්ද වුණත් සමහරලාට අපිට ඒක කියලා දුන්නත් ඒක මමත්වයෙන් ඒක නිවැරදි කරගන්න බලනවා. එහෙම නැත්නම් පිළිගන්න කැමති නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ බොහොම සාධාරණ මනසක ඉන්න ඕන සත්‍ය තේරුම් ගන්න. ගොඩාක් සාධාරණ මනසක. ඒ ගුණයන් තිබිලා තියෙනවනේ රහතන් වහන්සේලා. දැන් සරියුත් මහරහතන් වහන්සේගේ සිවුර බිම ඇතිල්ලෙනකොට පොඩි හාමුදුරු කෙනෙක් පෙන්වලා දුන්නා. ඒක බොහොම ප්‍රශංසා කළා. බොහොම අගය කළා. එතකොට අපි තේරුම් ගන්නවා පොඩිද ලොකුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි බලන්න ඕන අපිට හරියට හරිද කියලා දෙනවද කියලා. ඒක හරිද කියලා. වැරදිද කියලා බලන්න ඕන. කියන්නේ වැරදි කියලා තේරෙනවා නම් ඒක අපි සංවර වෙන්න ඕනේ ඒතුල. සංවර වෙනවා කියලා කියන්නේ ඒක නිවැරදි කර ගන්නවා කියන එක. දෙයක් නැහැ. එයා ඉතින් සංවරයි කියලා හිතාගෙන ඉන්නේ එහෙම කන්නේ මේ හිමින් ඇවිදින එක. ඒව නෙමෙයි. අපේ මේ චින්තනය නිවැරදි කර ගන්න එක සත්‍ය කියලා කියන්නේ. දර්ශනය. ඉතින් කොහොමද අපේ නැතිනේට කතා කරන්න දේවල් උත් ඇතිනේ? හෑ? ඔව් කතා කරන්න ප්‍රයෝජනයක් ගන්නට. හා හා ඒක හොඳයි. ඒක හොඳයි. නිවනට අදාළ වෙන ප්‍රශ්න අවම ඒ ප්‍රයෝජනය අපිට ගන්න පුළුවන්. ගිහි අය තමයි ඉතින් රහත් උනේ හැමෝම ගිහි අය තමයි රහත් උනේ. පන්සලේ සහ ගිහි ජීවිතයේ කියන එක අතර තියෙන්නේ ආකල්පමය වෙනසක්. පැවැත්මේ ලොකු වෙනසක් නැහැ. මේ ස්වාමීන් වහන්සේටත් තියෙන්නේ රහතන් වහන්සේලාටත් ගෘහයක්, ගිහියටත් තියෙන්නේ ගෘහයක්. ගිහියටත් චීවර පින්ඩපාත දේවල් ඕන. ඉද්දට චීවර පින්න පාත දේවල් ඕන. චීවරය කියන්නේ ඇඳුම කියන එකනේ. තින් සිව්පස්සේ ඕන. මේ ආකල්පමය ස්වභාවයක් තියෙන්නේ. ඉතින් පන්සලක් කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට තමන්ගේ ඉන්න ගෙදර. ගෙදරක් කරගන්නත් පුළුවන් ඕනම කෙනෙකුට පන්සලක්. ඒක තමන්ගේ හිතේ තියෙන දැක්මේ ප්‍රමාණයට, ඥානයේ ප්‍රමාණයට අනුව, ආධ්‍යාත්මික ගුණයට අනුව තමයි එතන පන්සලක්ද, ගෙදරක්ද කියලා නිර්මාණය වෙන්නේ. නැත්තම් තමන් ගිහියෙක්ද, පැවිද්දෙක්ද කියලා නිර්මාණය වෙන්නේ එතන. බුදුහාමුදුරුවෝ පැවිදි භාවයේ කියන එක හැම විටම පෙන්වන්නේ ආධ්‍යාත්මිකව. ඒක අපි වරදවා වටහාගෙන තමයි සිටින්නේ. පැවිදි භාවයේ කියලා කියන්නේ ආධ්‍යාත්මිකව පෙන්වපු දෙයක් බුදුහාමුදුරු. ඒකනේ අර කින්තේ ජටාහි කින්තේ අජන සාතය අභ්‍යන්තරංගානම් බාහිරම් පරිපජ්ජසි කියලා බුදුහාමුදුරු ඇඳුමට ඉඩ දුන්නේ නැහැ. ඇඳුමෙන් කිසිම වෙලාවක ශ්‍රමණේක් නිර්මාණය කරන්නේ. එතකොට හිස මුඩු කළ පමණින් ශ්‍රමණයෝ නොවේ කියන වචන පාවිච්චි කරේ බුදුහාමුදුරු. එතකොට හිස මුඩු කර පමණින් ඇඳුමක් ඇඳ පමණින් ඒක සුදුද කළුද එහෙම දෙයකට කොටු කළේ නැහැ බුදුහාමුදුරු ශ්‍රමණයා කොයිබ වෙලාවක. එනිසා රහත් වුණොත් එයා ශ්‍රමණ. රහත් වුණොත් එයා පැවිද්දේ. රහත් වුණොත් එයා ඉන්න තැන පන්සල ආරණ්‍ය. රහත් නොවුනොත් පුතජන භාවයේ උච්චම අවස්ථාව නම් එයාගේ සිවුරු දරාගෙන හිටියත් එතන ගිහි ගෙදරක් වෙනවනේ. එහෙනම් අපි හොඳටම තේරුම් කරගන්න ඕන බුදුහාමුදුරුවෝ සම්මුති සම්ප්‍රදායක් නෙමෙයි පැවිදි භාවයේ ගිහි භාවයේ කියලා කිව්වේ ආධ්‍යාත්මික වශයෙන්. එතකොට සම්මුතියක් තියෙනවා ඉතින්. නමුත් ඒ සම්මුතිය තුළ යථාර්ථයක් පෙන්වලා නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් ගොඩාක් දෙනෙක් ඉතින් ඒ අවබෝධයත් එක්ක ඉතින් ඇවිල්ලා ඒ බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙනවා. ඇයි පැවිදි වෙන්නේ? ඒ පැවිදි වෙන්නට හේතුව තමයි හරියට අර වෙනස් පුජ්‍යලයක් නිර්මාණය වුණා වගේනේ. ඒ අතර ගිහියාගේ සම්ප්‍රදායට කන්ට බොන්ට බැරි නම්, ගිහියාගේ සම්ප්‍රදායේ විනෝදය එයාට විනෝදයක් නෙමෙයි නම්, ගිහියාගේ සම්ප්‍රදායේ තියෙන ඒ කෙලෙස් දාමේ ඒ සටනේ එයාට ඉන්න බැරි නම්, ගිහි ජීවිතයක යම් සටනක් නෙදීන්නේ, ඒ සටන මෙයාට කරන්න හිතෙන්නේ නැහැ. එතකොට ඉතින් හැම විටම ආරණ්‍යයකට සිවුරක් දරාගන්න එමනම් ගියා. එහෙම නැත්තම් ගෙදරක ඉඳගෙන වාසය කළා. එංග දාරු චීවර වැනි රහතන් වහන්සේත් නිර්මාණය වෙන්නේ නේද? ගියෙන් තර ඇඳුමක් ඇඳලා ඉදිනේ. තර ඇඳුමක් ඇඳලා ඉදි රහත් භාවයට පත් වෙනවා. ඉතින් අවසානයේ නැත්තම් ඊ ඇඳුමින් උන්වහන්සේ ඉන්නත් තිබුණා. ඉතින් හරකෙක්ගේ ප්‍රහාරයකින් පිරිනුවම් පාන්න සිද්ධ වුණා. ඒක ඇත්තටම ඒක අපිට පිළිගන්න පුළුවන්. දැනුත් ඉන්දියාවේ හරියට හරක් ඉන්නව තැන් තැන්වල කොයි වෙලාවෙම මිනිස්සුන්ට ඇරලා ඇති කරනවත් දන්නේ නැහැ. මේ ඒ නිසා අපි ඒකත් උච්චම අවස්ථාවේ තියෙන එකක් නේ. ඒ කියන්නේ කලබල වෙන්න ඕනේ. රහත් වුණොත් මහාන වෙන එක වෙයි, නැත්තම් නොවෙන එක වෙයි. ඊට මෙහාන් ඉඳලා දිනු කරගෙන ඉස්සරහට යන්න මේ එතෙන්ට ආවට පස්සේ ඒක ඉබේ සිද්ධ වෙයි. ඒක ඉබේ සිද්ධ වෙයි. එතකොට ඒක Tamanටම තේරෙයි. අපි හිතමු මාර්ගඵල වලට වැඩි යනකොට යාට ගිහි ගියේ අප්‍රිය වෙනවා කියලා අපි හිතමු. පන්සලක වුණත් එයාට තියෙන හොඳ ආර්ය ප්‍රතිපදාවේ ලක්ෂණ නැත්නම් එයාට පන්සලත් තිත්ත වෙනවා. එනනේ ගිහි ජීවිතේ වෙන්න පුළුවන්. ගිහි ජීවිතේ ඒ ආර්ය ප්‍රතිපදාවට ගැළපෙන ස්වභාවයක් නැත්නම් එයාට ගිහි ජීවිතෙත් තිත්ත වෙන්න පුළුවන්. මොකද එයා බලන්නේ මේ ආර්ය ප්‍රතිපදාවේ ගුණය වඩන්න පුළුවන් තරම්. එනනේ ගුණේ වඩන්න පුළුවන් තැනක් කොහොම හරි හදා ගන්න ඕන. අන්න ඒකයි වැදගත්. මම හිතන්නේ ඒකට දැන් තේරෙනවා ඇතිනේ ඒකේ සංකීර්ණත්වය ස්වභාවය ගැන. ඒකට උත්තරේ මේ බොහොම මේ වාදාත්මක මේ තුඩු දෙන ප්‍රශ්නයක් නේ ඔක. ඒ ගැන අපි වැඩි හිතන්න ඕනේ. ওই විදිහට අපි හිතාගෙන ඉස්සරහට යන්න. අපේ මෙතනේ rahat වුණා වෙන්න පුළුවන් පන්සලට. නැත්තම් ගෙදරම පන්සලක් කරගන්න පුළුවන්. ගොඩාක් අය මේ දහමට මේක අකමැති වුණේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ හැමදේම මේ නෙගටිව් විදියට දකින්න පුරුදු වීමක් කියලා ගොඩක් අය හිතුවා. ඇත්තටම එහෙම ප්‍රතිපදාවක් තමයි ගොඩක් අය ඉගෙනුවේ. ඊට පස්සේ ගොඩක් අය ඉතින් මේ තමන්ගේ මහත්මයා හරි නෝනා හරි දරුවෙක් හරි බණ භාවනා පැත්තට යනවා කියලා කියන්නේ නිකන් අංගොඩ පැත්තට කිට් වෙනවා වගේ කතාන්තරයක් දැනෙන්න පටන් ගත්තා. ඇත්තටම මෙහෙම වෙච්ච අයත් අපිට වරින් වර කතා කරනවා. පව්. මේ විවිධ ප්‍රදේශකයන්ගේ උපදේශනා මත දේවල් සිද්ධ කරනවා. ඒ වගේම ගිහියත් හරියට පුරුදු වෙලා ඉන්නවා. අර ප්‍රබෝධයෙන් ඉන්න, ලස්සනට ඉන්න, hina වෙලා ඉන්න, සතුටෙන් ඉන්න හැමදෙරගෙන් බණ අහන්නේ. එයා මේ කවුද? ඒ බණද? එයන් කන් කඩා වැටිච්ච 100ට අරන් නිකන් සතේ 1000ට අරන් 100ට දුන්නා වගේ ස්වභාවයක් තියෙන ඔක්කොම නිකන් අයින් කළා. යම් කිසි හැමදේම නිකන් ප්‍රතික්ෂේප ස්වරූපයකින් වගේ ඉන්න කෙනෙක් එයාව සලකනවා. ඔව්, අල්පේච්ච කෙනෙක් හැටියට සලකනවා, අතහැරපු කෙනෙක් හැටියට සලකනවා, රහත් වෙලා වගේ කියලා සලකනවා. එහෙම සම්ප්‍රදායක් තියෙනවා. දැන් මේ මට මේ කිව්වම අහවල් හාමුදුරු මැටි කුටියක ඉන්නේ කියලා. හවුද මේ මහත්තයා මට කිව්වා. මම එතකොට කිව්වා අනේ මේ ළඟ ඊටමත් තියෙන අරගෙන මටත් මැටි කුටියක් හදලා දෙන්න, මාත් හරි ආසයි මැටි කුටියක ඉන්න කියලා. මොකද මේ මාත් අල්පේච්ච වෙන්න කැමතියි කියලා. ළඟ ඊටමත් තියෙන අර මේක මැටි ගහන්න. ඊට පස්සේ මං කිව්වා එහෙම නැත්තම් මේ මේ ඉන්න කුටියට වටේට මැටි ගහමුද කියලා. ඔබේ වැටි කුටිය ඇතුලේ අල්පේච්ඡතාවේ හට ගන්නවා නම් මේ මම කිව්වා මේ ඉන්න කුටියටම වටේට මැටි ගහලා දෙන්න බැරිද? එතකොට මේ සීතලත් හොඳයි කියලා. ඒ නිසා අර ඒ වෙනි ස්වરૂපයන් වලින් කවදාවත් මේ එහෙම දේවල් කරන්න එපා. ඒකට මුකුත් කියන්නත් බෑ. අර කෙකේල ඒක එක්තරා ඒ කැමැති විදියක්. ඒක තමන්ගේ ආට් එක. සමහර ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියන්නේ වුණා, සමහර ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය ගතව විවික්කෝ ඉන්න පුරුදුනා, සමහර ස්වාමීන් වහන්සේලා ග්‍රන්ථාරූඪ පැත්තේ හිටියා, සමහර ස්වාමීන් වහන්සේලා සමාජ සේවා පැත්තේ හිටියා. ඒ නොයෙකුත් පැතිවලට මේක බෙදෙනවා. මේ කිසිම පැත්තක එහෙම මේ මේක මේක ශ්‍රේෂ්ඨයි මේක ශ්‍රේෂ්ඨ නොවේ කියලා එකක් නැහැ. දැන්ම ආරණ්‍ය එකට ගිහින් පැත්තකට අර වෙලා වගේ මැටි කුටියකට වෙලා පාඩුවේ හිටියනම් ඒකත් එක විදිහක ශ්‍රේෂ්ඨයි. එතකොට මම ඒකෙන් ඇලකිලා මිනිස්සුන්ට ඇවිල්ලා ධර්මයක් දේශනා කරන එක ඒකත් බුදුවරුන්ගේ ඇගෙීමට ලක් වෙච්ච නේද? කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණං, ඒතම් මංගල මුත්තම. ඒකත් මංගල කාරණය. එතකොට මේ ඒ දේවල් කරන්න ඕනේ. ඒක තම තමන්ගේ තෝර ගැනීම. තමන්ට තමන්ගේ ආත්මය පවසන්නේ මොකද්ද, මොනවද කරන්න කියලා ඒ දේ කරනවා. දැන් බුදුහාමුදුරුත් ඒකනේ කරේ. සමහර තීර්ථකයෝ ඇවිල්ලා කිව්වා එහෙම බුදු වුණා නම්, නික්ලේශී වුණා නම් මොකටද මේ තැන් තැන් වල ඇවිද ඇවිද බණ කිය කිය මේ දුක් විඳින්නේ? පැත්තකට වෙලා විවේක සුවයෙන් ඉන්න තිබ්බනේ. දාන ටික වළඳලා ධ්‍යානය වඩාගෙන වතුර ටික වෙලාවට නාලා කිරි ටික ගන්නට බීලා අස්සනට ඉන්න තිබ්බනේ කියලා කිව්වා. ඒ මිනිස්සු දැකපු විදිය මොකද? ගොඩාක් ඉසිවරු යෝගිවරු එහෙම නෙටි මොකුත් නෑ. බොහෝම මුනිවත රැකගෙන වෙලාවට කිරි ටික බීලා මේ ගිලම්පස් එක බීලා කැඳ එක බීලා එයාට සාතු සප්පායම් කරන අය ඉන්නවා. බොහොම විවේක සොය හිටියා. බුදු කෙනෙක් ඒක නෙමෙයි තෝරගත්තා. ගමක් ගමක් නියම් ගමක් ගානම දීපාවිසවල ගිහිල්ලා මිනිස්සුන්ට මේ ධර්මයේ දේශනා කරා. ඒ ඉතින් බුදු වුණනේ කියලා නෙම කරන්න බෑ. ඉතින් ඒ වුණ අපි පයින් ඇවිදිනවා වගේද මේ රාජකුමාරයේ ඒ ඔක්කොම අතහැරලා මහා බුද්ධත්වය නැමැති උත්තරීතරත්වයක් හිසේ දරාගෙන මේ ගේලිපත්ත ළඟට ගෙදර ඉස්සරහට ආවහම නේද? ඒක මිනිස්සුන්ට කොහොම දරා ගන්න පුළුවන් වුණාද මන්ද? ඉතින් එහෙම බුදුහාමුදුරන්ටත් විවිධ මේ ලෝකේ හිරිහැර කරදර පීඩා තියෙනවා. එහෙම ලෝකයක්. ඉතින් ඒක එහෙම තමයි. තවම මොනවද තියෙන අපි කතා කරමු. දැනුම සහ ප්‍රත්‍යක්ෂතාවය අතර තියෙන උතන ප්‍රධාන ගැඹුරටම ගියාම උතන තියෙන ප්‍රශ්නේ ඉන්නේ දැනුම සහ ප්‍රත්‍යක්ෂතාවය කියන දෙක අතරට ඉන්නේ. දැන් අපේ ජීවිතේට ප්‍රත්‍යක්ෂ වෙච්ච කරුණු තියෙනවා. ඒව ගැන අපිට සිතුවිල්ලක්වත් උපදින්නේ නැහැ. මම අහන්නෙම හෙට දවසේ මම ගෑස් ලිප පත්තු කරලා ඒක උඩින් අත තියාවිත් දන්නේ නැහැ කියලා සැක එන්නේ නැහැ. එහෙමත් නැත්නම් ගෑස් ලිප පත්තු කරලා මං හෙට උදේ ඒක උඩ වාඩි වෙලා ඉඳීද කියලා දන්නේ හිතෙයිත් දන්නේ නැහැ මට කියලා අපි බය නැහැ. ඇයි බය නැත්තේ? හිතෙන්නේ නැහැ එහෙම. දැන් ඊළඟට මට හිතෙයිත් දන්නේ ගෑස් ලිප පත්තු කරලා ඒක උඩ වාඩි වෙලා ඉඳ. එහෙම සිතුවිල්ලක් එයි කියලා ඔබ බයෙන් ඉන්නවද? ඉන්නේ නැහැ. මොකද හේතුව එන්නේ නැහැ. හැබැයි වෙන වෙන සිතුවිලි නම් එයි කියලා බයෙන් ඉන්නවා. මේ විදිහේ සිතුවිලි, මේ සිතුවිලි කියලා බයෙන් ඉන්නවා. අර සිතුවිල්ල හරම එයි කියලා අපි කොයි වෙලාවකවත් බයෙන් ඉන්නේ නැහැ. ඒකට හේතුව අපිට ගින්දර ගැන තියෙන්නේ දැනුමක් නෙමෙයි. පිච්චිලාම පිච්චිලාම ඒක අත්දැකීම ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ගින්දර ගැන මොන කෙනෙක් ඇවිල්ලා මොන දෙයක් කිව්වත් අපිට ඒක වෙනස් කරන්නත් බෑ කෙනෙකුට. ඒක දෘෂ්ටිධාරී කියලා කෙනෙක් කියන්න පුළුවන්. නෑ, අපිට ගින්දර ගැන තියෙන දෘෂ්ටියක්ද? දෘෂ්ටියක් නෙමෙයි. දෘෂ්ටියක් නෙමෙයි. දෘෂ්ටියක් නම් අපි ඒක දරාගෙන ඉන්න ඕනේ. ඒක නිකන් නොලෙජ් එකක් වෙන්න ඕනේ, දැනුමක් වෙන්න ඕනේ. අපිට එහෙම එකක් නැහැ. ගින්දර ගැන එහෙම දැනුමක් නැහැ. ඒ වගේම පක්ෂපාතී භාවය නිසා තේරුම් ගත්ත දෙයක්වත් හිතන දෙයක්වත් නෙමෙයි. ඒක සත්‍ය, සත්‍ය විදියට නිදහසේ අපිට තේරුම් ගියපු දෙයක් ගින්දර කියන්නේ මේකයි. දැනුමෙන් තොර අවබෝධය. දැනුමෙන් තොර අවබෝධය අපිට තියෙන ගින්දර ගැන. අන්න ඒ වගේ අපිට මේ ලෝකයේ පිළිබඳව එහෙම යථා අවබෝධය කියන්නේ අන්න එතන අවස්ථාවට. ඒ යථා අවබෝධය දැනුනොත් එහෙම කිසි වෙලාවක අපිට අපේ මනස ගැන බය වෙන්න උවමනාවක් නැහැ. අපේ මනස ආයතෙන්ට වැටේවිද, එහෙම වේවිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ මනස මේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්න අපි උත්සාහ කරන්න ඕන. පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්න උත්සාහ කරන්න ඕන. අපිට දැනුමෙන් මේ පාලනය කරන්න ඇත්තෙම බැහැ. උත්සාහ කළාට මේ දැනුමෙන් පාලනය කරන්න හරිම අපහසුයි මනස. අපි දැන් අපි 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 දැනුම කොච්චර දේවල් තියෙනද අපේ මනසේ තියෙන හැම දෙයකම අපි දන්නවා මේවා හොඳයි, මේවා නරකයි, මේක මෙහිමයි, මේක මෙහිමයි වෙන්න ඕන කියලා. නමුත් ඇත්තට මේ දැනුමට ඒක පාලනය කරන්න බෑ. තුවාලයක් තියෙද්දි රිදුම් ගන්න නැතුව ඉන්න බෑ. ඒක රිදෙයි. අපි තුවාලේ පරිස්සම් කරන් ඉන්නවා වගේ දෙයක් කරන්න උත්සාහ කළාට ඒක සාර්ථක පිළිවෙමක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි දැනුමින් අවබෝධයෙන් කරන්නේ තුවාලේ පරිස්සම් කරන්න. තුවාලේට ආදරේ නෙමෙයි තුවාලේ පරිස්සම් කරන්නේ. තුවාලේ ඉන්නේ කියලා. තුවාලේ පරිස්සම් කරනවා. ඉතින් අපි පුළුවන් තරම් කේන්ති ගන්න නැතුව ඉන්න බලනවා, තරහ ගන්න නැතුව ඉන්න බලනවා, නොයෙකුත් සිතුවිලි හට ගන්න නැතුව ඉන්න බලනවා. ඉතින් මේ තුවාලේ පරිස්සම් කර ගන්නවා. නමුත් තුවාලයක් තියෙන නිසාම තුවාලේ පරිස්සම් කරනවා. ඊටවසේ මේක පරිස්සම් කර කර ඉඳිලත් පොඩ්ඩක් හොඳයි. පොඩ්ඩක් පරිස්සම් කර ගන්න. තොරණය මේක හොඳ වෙනකන් හැබැයි අපි ඉක්මනින් මේක හොඳ වෙන්නම බෙහෙත් දාන්නටත් ඕන. දැසි තුවාලි හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ දැන් අපි මෙතන පරිස්සම් කරනවා. හැම තිස්සෙම වදී වදී කියනවා වගේ මෙහෙම යන්නේ නැහැ. මොකද හේතුව මෙතන තුවාලයක් නැහැ. හැබැයි මෙතන තුවාලයක් තිබුණු කාලෙකදී අපි කට්ටිගෙන ළඟෙන්න එපා. දැන් පරිස්සම් කරන්න. එහෙනම් අපි අපිව පරිස්සම් කරන්නේ අපේ තුවාලේ තියෙන නිසා. හොඳ වෙලා නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟට එන්නේ කොහොමද තුවාලේ හොඳ තුවාලයකට තියෙන ආසාදනය වෙන්න පුළුවන් විස බීජ තියෙනවා. අපි විස බීජ වලින් පරිස්සම් කරන්න ඕනේ. ඒ වගේම තුවාලයක් හොඳ වෙන සුවපත් අතට හැරෙන බෙහෙත් වර්ග තියෙනවා. අපි ඒවා එකතු කරන්න ඕනේ. ඒ වගේ හිතටත් එකමයි. ඒකට බුදුහාමුදුරුව මේක දුක තුවාලය වැඩි වෙන ටික පෙන්නවා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ මේ දුක කියන්නේ විස බීජ ටික තුවාලේ වර්ධනය වෙන ටික පෙන්නවා. මේ කිසි දෙයක නෙමේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ තියෙන විස බීජ තමයි මේ තුවාලේ වැඩි කරන්නේ. මොනවාද පංච උපාදානස්කන්ධ කිව්වේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේක 아무තු දෙයක් නෙමෙයි. මේක පහක් වෙන වෙනම තියෙන දෙයක්ුත් නෙමෙයි. අපි මෙහෙම ඇපල් ගෙඩියක් කියලා දකිනකොට මේ පහම එකට එක හඳුනගන්නේ. මේ ගහක් කියලා හඳුනගන්නකොට එකට. මේ මල් කියලා හඳුනගන්නකොට එකට. මේක වෙන වෙනම බෙදලා කොහොමවත් හොයන්න ගිහිල්ලා තේරුම් ගන්න ගිහිල්ලා ඇත්තටම තේරුමක් නැහැ. අපි දෙයක් ග්‍රහණය කිරීමට අපේ මනස භාවිතා කරන කාරණා පහ. තියෙනවා. ඒක පහක් තියෙනවා. මේ හඳුනා ගැනීම තුළම තියෙනවා මෙතන පංච උපාදානස්කන්ධය. දැන් උඹ මේ පහ රහතන් වහන්සේට නැද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන රහතන් වහන්සේට නැද්ද? තියෙනවා. හැබැයි ගන්න විදිය වෙනස්. දැන් ඒක මම උදාහරණයකින් ගොඩාක් දෙනකොට බනත කියනවා. රහතන් වහන්සේ කෙනෙකුටයි අපේ සාමාන්‍ය රහතන් වහන්සේ පිටිපසින් ආපු අනිත් පුජ්‍යලයාටයි උපස්ථායකයාට එයා ගිහියෙක් පුතජ්ජනෙක් ගිහි කෙනෙක් වෙනවා රහතන් වහන්සේත් වෙනවා. ඉතින් අපේ ගෙදරට ආපු නිසා අපි ගිහියටත් වෙනම තැනක ඒ ආහාර වේලම දෙනවා. රහතන් වහන්සේටත් ඒ ආහාර වේලම දෙනවා. මම අහන්නේ මේ දෙන්නා එක චේතනාවෙන් එක ලෙස මේ ආහාරය අනුභව කරනවද කියලා? නෑනේ. අපි එකම ආහාර වේල දුන්නොත් අර ගිහියාගෙන් අපි පිම්බලාපොරොත්තු වෙන්නේ නැහැ, ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ, මොකවත් නැහැ. මල්ලි කෑම ටිකක් කාලා යන්න කිව්වා. ආදන් වහන්සේට ඒ ආහාර වේලව දීලා උන්වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. වටිනා කියන දෙයක් තියෙනවා. බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකයි. පරිහරණයේ අවබෝධය වෙනස්. බුදුවරයා සහ පුතුජනයා පුතජනයා වෙන් වෙන තැන පරිහරණයේ අවබෝධය මෙච්චරයි වෙනස් වෙන්නේ. අවබෝධයෙන් උසස් වෙච්ච කෙනෙක් රස්සාවක් කරන්න පුළුවන්. අවබෝධයක් නැතුව කෙනෙක් ඒ රස්සාවම කරන්න වෙන්න පුළුවන්. අවබෝධයෙන් උසස් වෙච්ච කෙනෙක් ව්‍යාපාරයක් කරන්න වෙන්න පුළුවන්. ඒ අවබෝධයෙන් නැති කෙනෙක් ව්‍යාපාරයක් කරන්න වෙන්නත් පුළුවන්. හැබැයි වෙනස්. ඒ අවබෝධයේ පරිහරණය වෙනස්. අවබෝධයේ පරිහරණය වෙනස්. තුවාල සනීප කරගන්න තියෙන්නේ. අපිට ඇත්තටම ඇඳලා කියන්න බෑ. ලෙඩ සුව වීමට මේ බෙහෙත ගන්න කියලා මේ කවුළු ඇල්ල ලියන්න බෑ. ඇයි? මිනිසුන්ට විවිධ ලෙඩ තියෙන නිසා. එහෙනම් එක වෛද්‍යවරයෙක් ආව එකම පෙත්තක් දාලා කියනවා මෙන්න මේ පැරසිටිමෝල් ගන්න ඕන ලෙඩකට. එහෙම කිව්වොත් වැරදි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දහසක් ස්වරූපවලින් කෝටියක් ස්වරූපවලින් ඒ මිනිස්යාගේ චති චරිත ගති ලක්ෂණවලට විසනා කරනවා. ඉතින් අපි නම් පන්සලෙන් භාවනා පොතෙන් බලාපොරොත්තු වෙනවා එක පෙත්තක් හැමෝටම ගැලපෙනවා ඇති කියලා ගැලපෙන්නේ. දැන් අපි මෙතන අපි කී දෙනාද ඉන්නේ බලන්න අපි කීප දෙනාගේම මනස එක හා සමානද කියලා. නෑ. විවිධ වෙනස්කම් දක්වන විවිධ ස්වරූප මුහුණේ හැඩ ටික වෙනස් වගේම මනසේ හැඩ ටිකත් වෙනස්. නානත්ත කාය නානත්ත සංය. එහෙනම් නානත්ත කර්මස්ථානයකුත් ඕන කරනවා. ධර්මයේ විමර්ශනය කිරීමෙන් තමයි මේක සොයා ගන්න ඕන. විමසන්නම පුරුදු වෙන්න ඕන. විමසන්න පුරුදු වෙලා මේ නුවණ වැඩෙන්න ඕන. මොකද මේක තමාම නුවණින් දකින දෙයක්නේ. ධර්මයේ විමසනකොට වැඩෙන නුවණක් තියෙනවා. හිතනකොට වැඩෙන නුවණක් තියෙනවා. චින්තාමය ප්‍රඥා. චින්තාමය ප්‍රඥා. ඔළුව කඩලා බල බැලීම. චින්තාමය ප්‍රඥා. එක යෝග යෝග වල එක එක කතන්දර තියෙන ලස්සනට. අවුරුදු 25ක් එක්තරා ගෝලේ රහතන් වහන්සේ කෙනෙක් ළඟ ආව තේවකම් කරලා තියෙනවා. ඒ රහතන් වහන්සේගේ උපදෙස් වලින් බොහෝ දෙනා රහත් බවට මේ පත් වෙලා තියෙනවා. මාර්ගඵලලාභී බිහි වෙලා තියෙනවා. මේ අවුරුදු 5ක් 25ක් විතර ගත වෙච්ච මේ මිනිස්යාව දවසක් ඇලට ගිහිල්ලා වතුර ස්නානය කරලා පැන් පහසු වෙලා ගොඩ වෙලා රෙදි ටිකක් අරගෙන සිවුරු පිළිකරත් අරගෙන එන ගමන් අහනවලු හාමුදුරුවනේ මේ කාලේ රහතන් වහන්සේලාත් ඉන්නවද? මේ පුජ්‍යලගේ ඔළුවට ගියේ ඒක තේරුම් ගියේ නෑ. ඉතින් අර ඒ වගේ තමයි. එහෙමනම් මේ බණපදේ ඇහෙන්නේ කාටද? මේ මනසේ එයා මේ ධර්මයට විවෘත කරන්න කැදරවල් අරින්නේ නැහැ. එයා දොරවල් අරලා නැහැ. ධර්මයට සිත විවර කරන්න ඕන. ධර්මයට සිත විවර කරන්න ඕන. මේ ලෝකෙ මිනිස්සු ඉතින් මේ ගොඩක් අය ඉතින් බැලුවහම මේ සමස්ත වශයෙන්ම මිනිස්සු දොරවල් අරලා තියෙන්නේ ධර්මයට එන්න නෙමෙයි. සා ධර්මයට එන දොර විවර කරන්න. දැන් මේ විහි පුජ්‍යලයා ළඟ හිටියට මේ මිනිස්සයා ධර්මයට එන්න නෙමෙයි දොර විවර කරලා තිබෙන්නේ. මේ මිනිස්සගේ කොයි ඇපීම නැත්තම් තමන්ට මොනවා හරි ලැබෙන ප්‍රතිලාභයකට මොකක් හරි ගැන හිත ඉන්නේ ඇති. ධර්මයට සිත විවෘත කරන්න. බලන්න තමන් ධර්මයට හිත විවෘත කරලාද ඉන්නේ. ඒ කියන්නේ නොබේ ගෙදරට බුදුහාමුදුරු වඩිනවා. හාතන් වහන්සේ කෙනෙක් වඩිනවා. ධර්මයට විවෘත කරපු ගෙදරට. ඔබේ ගෙදර හැම කාමරයක්ම හැම සේප්පුවක්ම හැම කබඩ් එකක්ම පරීක්ෂා කරන්න බලන්න ඔබ ඉඩ දෙනවද? අපි එහෙම ඉඳ දෙන්නේ ආපු ඒ කාමරේ නම් බලන්න පායක අපි අස් කරේ නෑ තාම. ඒකේ ගබඩ කාමරේක ඇච්චර සුදුසු නෑ හාමුදුරනේ කියලා කියන්නේ ඉඳ තියෙනවා. ඒක සුදුසු නෑ. ඒකේ අන්තිමයි ඒ පරණ ඇඳුම් ඒවා මේ ඔක්කොම කොට ගහලා තියෙන්නේ. ඒකේ ඔබ වාසිය බලන්න යන්න එපා. ඒ කාමරේට යන්නත් එපා. ඒක අපි අවුරුදු දැන් පහකින් අයිකේ ඇරලා නෑ. ඒකේ දුවි ඒකේ ප්‍රස්ස කියනවා ඒ කාමරෙත් හරිනේ. එතකොට මම බලන්න ඕන කොයිද? ආ මේ ශාලෙට වෙලා වැඩ හිටියාම ඇති. වචන්දේවා. දැන් මම මේ කතා කරන්නේ මනස ස්වභාවය ගැන. මනසේ ඇත්තටම අපි හැම පැත්තක්ම අපි බලන්න බුදුහාමුදුරන්ට ඉඩ දෙන්න. ඉල්ලා මුතේ පාන්දර සිල් සමාදන් වෙද්දි කියනවනේ නේද, මාගේ සිත කය වචනය බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයට පූජා කරමි පූජා වේවා කියලා වාචිකව කියනවා. ප්‍රායෝගිකවම අපි උතින්ට ආවද පූජා කළාද? නිසා ධර්මයට විවර කරපු සිතක් මුලින්ම හදාගන්න ඕනේ. අපේ තියෙන සිතේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ දකිනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ධර්මයේ දකිනවා කියන එක තේරුම් ගන්න ඕනේ. විශ්වයේ දකිනවා කියන එක ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ වසන් වෙන්න කොයිබකවත් ඇති දෙයක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. අනිත් එක බය වෙන්න හොඳ නැහැ. බුදුවරයෙක් ළඟ හැම දෙයකම සමාව තියෙනවා. සමාව නැති දෙයක් නැහැ. ඒ නිසා විවෘත වෙන්න පුළුවන් එකම එක්කෙනා තමයි. අපිට හැම දෙයකම සමාව දෙන කෙනෙක් ළඟ විතරයි අපිට විවෘත වෙන්න පුළුවන්. අපි වෙල්ලුම් ගසවල කෙනෙක් විවෘත වෙන්න බැහැ. ඒ නිසා අපිට මේ සමාව දෙන කෙනෙක් ඉස්සරහා විවෘත වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු ඉස්සරහා විවෘත වෙන්න පුළුවන්. ධර්මයේ අපි විවෘත වෙන්න පුළුවන්. විවෘත මනසින් බලන කල තමයි අපිට ඇත්ත ඇති සැටියෙන් පේන්නේ. අපේ අඩුපාඩුකම පේනවා, අපේ වැඩිච්ච ගුණ ධර්ම ටික පේනවා, අඩු ගුණ ධර්ම ටික පේනවා, තියෙන කෙලස් ටික පේනවා, නැති කෙලස් ටික පේනවා. මේ ඔක්කොම අපිට තේරෙන්න පටන් ගන්නවා විවෘත මනසින්. දෘෂ්ටිධාරීන් වෙන්න බෑ. දැන් අපි හිතනවා නිවන් මාර්ගයට හරියයි බෞද්ධ දෘෂ්ටිධාරීෙක් වුණොත් කියලා. ඒකත් අර අනිත් ආගමික දෘෂ්ටිධාරී බවක් වගේම බාධකයක් වෙනවා. බෞද්ධ දෘෂ්ටිධාරී බව. එතකොට අනිත් අයට බලන්න පොඩ්ඩක්වත් බුදුදහමේ වචනයක් ගාවන්නවත් බෑනේ ඒගොල්ලන්ට. මොකද හේතුව ඒ ආගමේ දෘෂ්ටිධාරීන් බවට පත් වෙලා. ඒගොල්ලන්ගේ ඔළුව තියලා තියෙන එකකින් එහාම පුත්‍ති තන්න එපා. එතකොට දෙවියෝ අර දෙන්න හිතාගෙන ඉන්න පර්චස් 10 නැති වෙනවා. ඒවෙන් අඩු කරන දෙවියෝ බාර ගන්නයි කියලා මුලා කරලා ඉන්නේ. ඉතින් හරියට පොඩි ළමයි වගේ. පොඩි ළමයි බෝණ බිල්ලට බය කරලා ගෙදර තිබ්බේ ඒ කාලේ. ඉතින් මේ ගොඩක් ආගම්වලත් එහෙම තමයි ඉතින් කරන්නේ. ඒක නිසා ඒක මේ පොඩි පොඩි ළමයින්ගේ දාමක් වගේ. මේ එකතකින් මම ඒවා ඒ වගේ දුෂ්කර රටවල් වලට ඒව ගැලපෙනවා. කාන්තාර වගේ රටවල් වලට ඒ දහම ගැලපෙනවා. මොකද ලොකු ප්‍රඥාවක් නැහැ. ලොකු ප්‍රඥාවක් ඒ මිනිස්සුන්ට පිහිටන්නේ නැහැ. නමුත් අපි වගේ මේ වගේ ශාස්ත්‍රීය රටවල් වල දාර්ශනික නුවණ දිනු කර ගන්න පුළුවන්. ඉදහසර වැඩි. අයිත් එක ඒ ඔක්සිජන් එහෙම අඩු පළාත්වල මිනිස්සුන්ගේ මොළේ වැඩෙන්නේ. එතකොට බාල අදහසකින් මේ මිනිස්සුව පාලනය කරනවා ඇරෙන්න ලොකු දාර්ශනික දේවල් උගන්වන්න බෑ. අපි සමහර රටවල් ගත්තොත් එimhe ඔය අරාබිකරේ, ඕමාන්, ඩුබායි වගේ කාන්තාර රටවල් වල මිනිස්සුගේ මොළේ වර්ධනයේ මේ අඩුවක් පිටනවා. මොකද ඔක්සිජන් අඩුයි. අපිට මොලේ නැති වෙන්න ගහනව එන්නත් ගැව්වත් වැඩ. ඔය මොලේ උනට ආරේ මේ කියලා ගහන එන්නත් වල තියෙනවලු අර ඊයන් සංගටකයක් ඒක ගිහිල්ලා මොලේ රැඳුනාම මොලේ ක්‍රියාවිරිත මේ ක්‍රියාවේ මේ වාවේ අවමක අඩු කරනවා. කොච්චර වෙන්නත් ගැව්වත් අපේ මිනිස්සුගේ මොලේ වැඩ කරනවා. මොකද හේතුව? ඔක්සිජන් තියෙනවා. අපේ මිනිස්සු පුළුවන් තරම් ගොටුකොළ ගන්නවා. තුළුණු කනවා, ඒ වගේ දේවල් පොලොස් කොස් පොලොස් කනවා. ඒ කාරණා නිසා පිස්සු වැටෙන්න ගැහුවත් කකුල් දෙකෙන් ගෙලින් ඉන්නවා. කයි වැඩේ. ඒකයි වැඩේ. හොඳ. හැබැයි ඉතින් ස්වභාවික විදියට අපිට ඉන්න දුන්නොත් එහෙම ඔය කිසිම එන්නතක් ගන්න නැතුව ඇදුව සමහරලාට මේ පුදුජලයක් පුදුම ඥානයක් වෙයි. මොකද ඒ කාලේ සුදු ජාතික ඇවිල්ලා කියලා තියෙනවනේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව පුස්තකාලයක් කියලා. මඩ සෝදාගත් කල මූ රජකමටත් හොඳයි කියලා කිව්වේ නිගමන නෙමෙයි. මඩේ ඉන්න මිනිහගේ ඔළුවෙත් පුදුම දැනුමක් තිබිලා තියෙනවා. ඒක ඒ තේරුම. තේරෙනානේ? මඩේ කුඹුරක් කරන මිනිස්සෙගේ ඇතුළේ මහා පුස්තකාලයක්, මහා කතාන්දර ගොඩක්, මහා තර්ක ශාස්ත්‍රයක් තිබිලා තියෙනවා. ඒකයි කිව්වේ මේ මිනිස්සු මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා. දැන් නම් මන් දන්නේ නැහැ. ඒකත් අන්දරේ ගැලපෙනවද කියලා. ඒ කාලේ ගැලපෙනවා. ඒ නිසා මේ අපි බෞද්ධ දෘෂ්ටිධාරීන් වෙන්න ඕනත් නැහැ, වෙන දෘෂ්ටිධාරීන් වෙන්න ඕනත් නැහැ. අන්න එයාට තමයි මේ විදර්ශනා ධූරයේ දෙනවා කියන්නේ. අන්න ඒ පුජ්‍යලයට. විදර්ශනා ධූරේ කියන්නේ ගවේෂණේ, පරේෂණේ, මේ යෙදෙනවා. කින් සත්‍ය ගවේසි, කින් කුසල ගවේසි. මොකද්ද සත්‍ය, මොකද්ද මේ ලෝකෝත්තර කුසලය කියන්නේ මොකද්ද කියලා හොයන එක. ඒකට හරි මැදහත් බුද්ධයක් තියෙනවා. තමන්ට තේරෙන්නේ නැති එකත් එක්ක තමන් කලබල වෙන්න හරි තරහ වෙන්න හරි හොඳ නැහැ. ඒක මට කොයි වෙලාවක හරි තේරුම් යාවි, අවබෝධ වේවි. දැන් අපිට සමහර සංකීර්ණ ගණන් තියෙනවා. ඇත්තට මේක හැදුවට හරියට උත්තරේ ඉන්නේ නැහැ. හදාගන්න අමාරුයි. එතකොට අපි මේක වාර කීපයක් ඕක හදලා හරි ගස්සලා අපි හරි තැනට එනවා. දහමත් එහෙමයි. ගම්බීරෝ නේද? පඬිත වේදනීයෝ කියලා බුදුහාමුදුරු දේශනා කරේ. මේක හරි ගම්බීරයි, හරි පඬිතයෝ, හරි නුවණක් තියෙන අය, පඬිවරු මේක තේරුම් ගන්න අය. එහෙම පඬිවරු එහෙම තේරුම් ගන්න ඕන දෙයක් මේ අපි වගේ මේ ගෙවල් දොරවල් වල වැඩ කරගෙන ව්‍යාපාර කරගෙන රස්සාවල් කරගෙන දරුමල්ලන්ගේ ගොඩාක් වැඩවලට අපි මේ කැපවෙච්ච අපිට ඔච්චර අමාරු වේද මේක තේරුම් ගන්න? අපි එහෙම කලබල විය යුතුද? පොඩ්ඩක් අවබෝධ නොවන කියලා එහෙම කලබල විය යුතු නැහැ. එතකොට හෙමින් අපි තේරුම් ගන්න. හැබැයි තමන්ට තේරිච්ච ටික ගැන නෙමෙයි හැමතිස්සෙම තමන් කල්පනා කරන්න ඕන තේරිච්ච ටික. දියුණු වෙන මිනිස්සෙගේ ස්වභාවය තමයි තියෙන ටික ගැන එයා කල්පනා කරන්නේ, නැති ටික ඉස්සරහට කරන්න දේට ගැන කල්පනා කරනවා. ඉතින් අර ඒ වගේ තමන්ගේ දහමේ තමන් දැනගත්ත ටික පිළිබඳව උද්ධාමයක යෙදෙන්නෙම නැතුව තමන්ට හැමතිස්සෙම අඩුව හොයාගෙන යන්න. මමත්වයේ දුරු කරගෙන යනවා. ඒක තමයි ඖෂධය. තුවාල සුවපත් වෙන්න මමත්වයේ වැඩි කරගෙන ගියොත් එහෙම තුවාලේ වණ වෙනවා. මමත්වයේ දුරු කරගෙන ගියොත් එහෙම තුවාලේ අඩු වෙනවා. කොහොමද මමත්වයේ අඩු කරන්නේ? ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ මමත්වයේ කොහොමද අඩු කරන්නේ බලන්න. හිතන විදිහ දෙකක් තුනක් කියන්න බලන්න. කොහොමද මමත්වයේ අඩු කරන්නේ? තියෙනකොටම අල්ල මෝද ගන්න. එහෙම නැහැ කියලා මනසට කියන. එතකොට ඒක කරන්නේ කවුද? ඒක හිතන්නේ ඕකෙන් බේරෙන්නේ කොහොමද? ඔන්න ඊළඟට ඔළුවට තමයි ඔළුවට දෙන්න ප්‍රශ්නේ. මේ උගුලෙන් බේරෙන්නේ කෙසේද? දැන් ඔන්න ඕව තමයි ගෙදර ඉන්න ගමන් කොළුව කඩ කඩ බලන්න ඕන. හොඳ ප්‍රශ්නයක්. අපේ මෙතනියම කරේ සිතිවිලිත් එක්ක වැඩි කලබල වෙන්න යන්නේ. සිතිවිලි මිනිස්සෙකුට ඒක පොදුවේ තියෙන දෙයක්. ඒකේ මොලේ ක්‍රියාදාමයක්. ඒක අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්. ඒක එලාම් එකක් වගේ වරින් වර එනවා. සිත තමයි අපිට නැති කරගන්න තියෙන්නේ. සිතිවිලි නෙමෙයි සිත. සිතිවිලි තියනවා රහතන් වහන්සේටත් නැත්තේ සිත. චේතනාව නැත්තේ. අපේ උදාහරණයක් වශයෙන් කියමුකෝ. මෙතනින් එළියට බැස්සහම අර ආපු වාහනේ හැමෝටම ඇස්සලට පේන. අපි කාටත් අපි වාහනේ ළඟ හෝම ටිකට් වාහනේ ළඟ ඉන්න කියලා ඉවරලා ඈතින් කෙනෙක්ගෙන් අහනවා අර වාහනේ අයිති කාටද? ඒ ඔක්කොම වාහනේට අත තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම වාහනේ දකිනවා. ඒ ඔක්කොම සියලු දෙනා පැමිණියේ වාහනේ. ඒ ඔක්කොම සිද්ධාන්තත් එක්ක ඈත ඉඳලා මිනිස්සෙක්ගෙන් අහන කාටද මේ වාහනේ අයිති කියන්න පුළුවන්. කියන්න බෑ. හැබැයි ඒ හැමෝටම ඔක්කොටම අයිතිකුත් නෑ ඒකේ. එක්කෙනෙකුට අයිතිය තියෙන්නේ. ඒ අයිතිය තියෙන එක්කෙනා ඒ වාහනය ගැන හිතන විදියට ද අනිත් පැමිණි ඔක්කොම හිතන්නේ නැහැ. හැබැයි ඔක්කොම පරිහරණයක් තියෙනවා. ඔක්කොම එක වගේ විදියට සීට් වල පාඩු වෙනවා. එක විදිය පරිහරණයක් තියෙනවා. එක විදිය සේවන AC එක ඔක්කොම ලබනවා. එක තැනක අයිතිය වෙනසක් තියෙනවා. සිත කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඕනම දෙයක් පිළිබඳව සිත පිහිටවීම. සිත පිහිටවීම. ඒක තමයි කාටවත් හිතා ගන්න අමාරුයි. එයාව අත්හැරලා ඉන්නවද අල්ලගෙන ඉන්නවද කියලා කියන්න බෑ. මම තව උදාහරණයක් ගේනවා. සිත කියන්නේ මොකද්ද කියන එක. මම අපේ නැතිනේ ගෙදරදී මේ මතක් කළා. මේ කාර් එක ගන්නවා. ඒක තමන්ගේ කාර් එක තමන් විකුණනවා අල්ලපු ගෙදර මිනිස්සුන්ට. දැන් විකුණලා ඉවරයි. දැන් අපි පොතත් වෙනස් කළා. අපි මුදල් අරගෙන ඔක්කොම කම්පීට්. දැන් ඒ කාර් එකම අර ඒ ගෙදරට එනවා. උදේ පාන්දර යනවා එනවා. අපි ඔය දකින්නවා. දැන් මොකද්ද අපේ මනසේ කාර්යගත් එක්ක තියෙන සම්බන්ධතාවය? අපි නතර කරලා අහන්නේ සර්විස් කළාද, ලයිසන්ස් කළාද, පරීක්ෂා කළාද? ඕවාන්නේ. ඕක සෝදන්න, ඕක මඩ පිටින් දානවා, ඕක බල්ල දාගෙන යන්න එපා, බල්ල හූරනවා මේක නැගලා ඒව කියන්නේ අපේ මනුස්සගේ කායික මනසට. එහෙමත් තියදී අපි ආයි අපිට කායකක් නැති නිසා අපි ඒගොල්ලන්ගේ ඒ කායකම රෙන්ට් එකට ගන්නවා. එයා කියනවා මම මේ කායක ගත්තේ රෙන්ට් කරන්න කියලා කිව්ව ගමන්ම මෙයා කියන අපි සල්ලි අදිස්සෙකට ගිහම නමුත් මට ටික කාලයකට කායකක් ඕන මට එහෙනම් ඕකම දෙන්න රෙන්ට් එකට මම එන්නම්. ඊට පස්සේ වටේ පිටේ අය ඔක්කොම දඟිනවා පරණ කාර් එක තමයි මේ යන්නේ එයාගේ අයිති කාර් එකයි කියලා. හැබැයි කවුරුත් දන්නේ දැන් මගේ මනස ඇතුලේ රෙන්ට් වෙලා ඒක. දැන් ඕන කෙනෙක් නෙමෙයි රෙන්ට් කා එකක් එයාගේ ඇතුලේ තියෙන්නේ. ඒක තමයි. දැන් අපි ශරීරේ මම මගේ ආත්මය කියන්නේ ඕන කෙනෙක් වීමනේ. අයිතිකාරයෙක් කියලා ඉන්නවා මේකේ. ඉතින් මේක තේරුම් අරගෙන මේක ඒ යථාර්ථයක් නෑ කියලා මේක විසිරලා ගියා රාතන් වහන්සේ කෙනෙක්. මේක අවිද්‍යාවක්. මේ අයිතිය අවිද්‍යාවක්. මාරය අපිට අයිතියක් දෙන්නේ නැහැ. මාරය කියනවා මේක ඔබේ වගේ හිතාගෙන ඉන්න කියලා. අර ඉස්සර පන්සල් වලට ගියාම පන්සල් වල හාමුදුරුවෝ කිව්වා වගේ. දවසක් මම පන්සලකට ගියාම මේ දවස්වල මට පන්සලක් තිබුණෙත් නැහැ. ඒ හාමුදුරුවෝ කියනවා මේ ආයුෂ්මතුන්ගේ පන්සලේ කියලා හිතාගෙන ඉන්න කිව්වා මේක. මං කෝ ඉතින් අමාරුයිනේ හාමුදුරනේ හිතාගෙන ඉන්න ඒ නිසා ලියලම දෙන්න කියලා. හාමුදුරුවෝ දිව්වා නිකන් මිරිස් ඇදුනා වගේ සුස් කාලා. මොනවා හිතාගෙන ඉන්නේ කාරි අමාරුයිනේ දැන් නැතනේ ලියලම දෙන්න. හාමුදුරුවෝ දිවට අංකා. ඉතින් අර ඒ වගේ මාරයා අපිට කියලා තියෙන හිතාගෙන ඉන්න. අවදාම රවට්ටනවා. මාරයා ඉතින් මායාකාරයේ විද්‍යාකාරයේ හැටියට පෙන්නලා තියෙන ඒක තියෙන රැවටීම ඉන්නේ. ඒ සියලුම මිනිස්සුන් රැවටීමේ ඉන්නේ. දහමෙන් තොර ආර්ථිකයක් සංවර්ධනයක් ලෝකේ සැලසුනොත් එහෙම ලෝකෙ අතිශය බිහිසුණුයි භයානකයි. ඒ නිසා කවදාවත් ලෝකේ ප්‍රාර්ථනා නොකළ යුතුයි දර්ශනයෙන් තොරව දියුණුවක් සංවර්ධනයක්. දරුවෙක්ගේ තුල වුණත් එච්චරයි. ඒ දරුවා තුල ධර්මයක් ඥානයක් නැතුව දියුණුවක් පමණක් තිබුණොත් එයා කර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. අනිවාර්යෙන්ම නාමක අත්‍යවශ්‍යයි. මතක් කළ කාරණය තමයි මේ චේතනාව සහ සිතිවිල්ල අතර තියෙන වෙනස. ඒක දකින්න පුළුවන්කම තියෙනවා. අපි ටිකක් වෙන රටකට ගියාම, පොඩි සංචාරයකට ගියාම පොඩි අවබෝධයක් එක් ලැබෙනවා. සංචාරයකට ගියාම අපිට තේරෙනවා සියල්ල අපිට බලන්න විතරයි පුළුවන්. අත්පත් කර ගැනීමට නොහැකි ඇල්ලීමක් සමහර තැන්වලදී තහනම්. ඒ රටක ඉඩමක්වත් ගන්න බෑ සංචාරකය. ඒ මේ අරියත් භාවය කියලා කියන්නේ සංචාරකයෙක් ලෙස ඉන්නවා. හැබැයි හැමෝම සංචාරකයෙක් තමයි. නමුත් මේ සංචාරකයේ අයිතිකාරයෙක් වෙච්ච කෙනේ ප්‍රශ්නේ. නෑ ඒක ඒක තිබුණා මෙතන. ඔව් තිබුණා. නෑ නෑ කමක් නෑ. මෙතන හුළඟ ටිකක් එන හොඳයි. ඒක හරි අපහසු කාරණයක්. කොහොමද ඒක තේරුම් කරලා දෙන්නේ කියන කාරණය අපි තව ඒක තේරුම් නැත්නම් අපි තවත් ඔක තේරුම් ගන්න උත්සාහ කරමු. ඒ කාරණය අපිට ඉන්ද්‍රියන් පහටම ගෝචර කර ගන්න පුළුවන්. ඉන්ද්‍රියන් පහටම ගෝචර කර ගන්න පුළුවන්. ඕකේ එක શબ્දයක්. හැබැයි මොකුත් ඉංගියක් ආවේ නෑ ওই શબ્දෙ. බෙල්ලගේ විශේෂ ඉංගියක්. මේ වගේම බෙල්ස් බෙල් කරන බෙල් ක්‍රීම් තියෙනවා මේ වැඩ කරන තැන් වල තියෙනවා. ඔය වතු වල එමත් තියෙනවා ගන්ටාර ගහන්නේ. ඒ මිනිසුන්ගේ නෑ ඉංගියක් යනවා නේද? දැන් වැඩ පටන් ගන්න වෙලාව, දැන් වැඩ ඇරෙන වෙලාව. මිනිස්සු හරියට කලබල වෙනවා. සමහර අය වොරි වෙනවා, සමහර අය රිලැක්ස් වෙනවා මේ මේ බෙල් එකේ නාදෙට. නිදහස් වෙනවා. නිදහස් වෙනවා. ඒ තියෙනවා. ඇයි ඒ? එකම නාදේනේ. ඒක තියෙන උපාදානය. ඒක තියෙන උපාදානය. ඒක තියෙන උපාදානය. විදිය වෙනස්. සිතුවිල්ල කියලා කියන්නේ මේ වගේම දෙයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේම මේ ඒ පහේ කය තුල ක්‍රියාත්මක වෙන මනෝධාතුවේ ක්‍රියාවලිය. දැන් මේ රූපය දකිමින් රූප උපාදානය කරන්න නැතුව ඉන්න පුළුවන්. ශබ්දය අසමින් ශබ්ද උපාදානය කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම සිතුවිල්ල පවතිද්දී අපිට චේතනාවක් ඒකේ උපාදානයක් දෙන්න නැතුව ඉන්න පුළුවන්. උපාදානයත් එක්ක චේතනාවක් වෙන්නේ. උපාදානය නොකර ඉන්න කියලා දෙයක් උත්සාහ කළාට ඒ පුහුදුන් භාවය ඉක්මවනතුරු එහෙම දෙයක් කරන්න උත්සාහ කරාට ඇත්ත වශයෙන්ම කරන්න බෑ. තේරෙනවනේ ඒක? උපාදානේ නොකර ඉන්න ඕන කියලා උත්සාහ කරාට උපාදානේ නොකර ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ උපාදානයට අවශ්‍ය කරන ලක්ෂණ තියෙන නිසා. දැන් අපි හිතමුකෝ කාන්දමක් වගේ එකක් කියලා. අපි මේ කාන්දම තියාගෙන මේක පාර දිගේ ඇදගෙන යනකොට අපිට ඇත්ත වශයෙන්ම මේක නොඇලෙන්න ඕන කියලා හිතුවට ඒක නොඇලෙන්නේ නැත්තේ නෑ. ඒ කාන්දමේ ශක්තිය තියෙන තාක්කල් ඇලෙන ස්වභාවය සිද්ධ වෙනවා. ඒක උපාදානේ නොකර ඉන්න ඕන කියලා උත්සාහ කළාට මෙතන කාන්දන් ශක්තිය තියෙනවනම් වළක්වන්න බෑ. ඔව්. ස්වභාවයෙන් වෙනවා. ඒ නිසා අපි මේ කාන්දන් ශක්තිය මෙතනින් ඉවත් කරන තුරුම මේ අභියෝගයට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉක්මනින්ම මේ කාන්දන් ශක්තිය අයින් කරන්න. උපාදාන ශක්තිය අයින් කරන්න. ඒකට කියනවා ditthiya, sakkāya ditthiya. sakkāya ditthiya ඕක තමයි සිත. සිත කියන්නේ sakkāya ditthiya. මමත්වය කියලත් කියන ඔකට සක්කාය දිට්ඨිය. කොහොමද මෙයා එළවන්නේ? අනිත් ඔක්කොම දිෂ්ටි එළවන්න පුළුවන්, සක්කාය දිට්ඨිය එළවන්න හරි අමාරු. ලොකු මිනිස්සු දිෂ්ටි එළවන්නේ නැහෙනි. ගොඩාක් ඒව කරන්නේ දිෂ්ටි මාරු කරනවා මිසක් එළවන්නේ. ඒ සක්කාය දිට්ඨිය පිළිබඳවත් තියෙන ආකල්පය ඕනනම් මාරු කරන්න පුළුවන්. මේ හාමුදුරන්ගේ බණෙන් නෙමෙයි, ඊළඟ තව හාමුදුරුගෙනගේ බණකින් සක්කාය දිට්ඨිය පිළිබඳව ආකල්පය වෙනස් කරගන්නවා. තව තැනකට ගිහලා තවත් ආකල්පය වෙනස් කරනවා. තව ආගමකට ගිහලා තවත් ආකල්පය වෙනස් කරනවා. නමුත් සක්කාය දිට්ඨිය තියෙනවා. අර එකම තැනකට අයිතිවාසිකංකාරයෝ ගොඩක් ඉන්නවා වගේ. දැන් සිරිපාදේට අයිතිවාසිකංකාරයෝ කොච්චර ඉන්නවද? ඒ භක්තියෙන් වන්දනා කරනවා. කතරගමට කොච්චර ඓතිහාසිකකාරයෝ ඉන්නවද? ඒ වගේ තමයි. ඒගේ සක්කාය දිට්ඨිය පිළිබඳවම විවිධ ස්වරූපයක ආකල්ප දක්වනවා. හැබැයි මිනිසුන්ට එක ස්වරූපයක් හැමෝටම පොදුවේ විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි තමන්ගේ ආධ්‍යාත්මික විඳින විඳවන දුකෙන් නිදහස් වෙන්න බැරි වෙලා තියෙනවා. ආකල්ප වෙනස් කරගෙන හිටියට මිනිස්සු විඳින විඳවන දුකෙන් නිදහස් වෙන්න බැරි වෙලා තියෙනවා. තේරුම් ගන්න අමාරු වෙන මේවා මේ මම දේශනා කරන්නේම මේ පොතකට සාපේක්ෂිතව බල්ලටක් ගාලා හරි කියලා තීරණයට බැස ගන්න බැරි දේවල්. අමුරු කියන්නේ ඉතින් ගොඩාක් නුවණින්ම විමසලා තේරුම් ගන්න ඕන දේවල්. ඉතින් තේරුම් ගන්න අමාරුයි. හැබැයි මම සාපේක්ෂිත ධර්මයක් දේශනා කරනවා. ඔබ බෞද්ධ නම් බෞද්ධ ආගමේ තියෙන පොතට ගැලපෙන පොතේ තියෙන එක මෙහෙම කිව්ව ගමන් ටක් ගාලා හරි. කොහාටද ගැලපුණේ? මං අසා තිබුණු මන් දැනගෙන හිටපු කාරණයට උන්වහන්සේ කිව්දී ගැලපුණා. අන්න ඒක නිසා අපි කියන තර්කයට ගැලපුණා. දැන්se වෙනත් ආගමිකේ කවනම් මම ඔහුගෙන් ඔහුගේ පොතේ ආගමේ තියෙන දෙයට ගැලපෙන දෙයක් කිව්වම ඔහුත් සතුටු වෙනවා. වහාටද ගැලපුණේ? මගේ තර්කයට මගේ පොතේ තිබිච්ච දෙයට ගැලපුණා. හරි දෙයක් කිව්වේ. ඒ කියන්නේ ඒක විද්‍යාත්මක හරි බවක් නෙමෙයි. පොතේ තියෙන උත්තරේ මෙතන හම්බවෙනවා. සමහර විභාගවලත් එහෙමනේ නේ. සැබවින් උත්තරේ වැරදි. හැබැයි පොතේ තියෙන එකට ගැළපෙන නිසා උත්තරේ හරියකට ලකුණු හම්බ වෙනවා. ගොඩක් ආගමික ඉගැන්වීම් සහ ආගමික අවබෝධයන් ඔන්න උත්තර ක්‍රියාත්මක වෙයි. එහෙම නෙමෙයි අපි මේ ජීවිතෙත් එක්ක ගලපලා ලෝක සත්‍යත් එක්ක ගලපලා තේරුම් ගන්න. මේක අමාරු වැඩක්. සංකීර්ණ වැඩ. එන්නේ එන්න තව අමාරුවටත් ඇදලා දානවා. එන්නේ එන්න අර හමුදා පුහුණුවක් වගේ එන්නේ එන්න ටිකක් ඒක නිකන් රළු වෙනවා. ඉතින් මේ අභියෝග ටික ඔක්කොම පුරුදු පුහුණු වෙලා ට්‍රේන් වෙලා ඉස්සරහට යනගෙන තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. හැබැයි යම් දුරක් හරි අපිට යන්න පුළුවන් නම් ඒකත් මේ සසර පාරමිතාවක් බවට පත් වෙනවා. දැන් තියෙනවද අපේ සියලුම පින්නතුන් ළඟ මේ භවයේදී අදාදම මට මේක ලබන්න ඕන කියලා එහෙම තියෙනවද අදහස? කොහොමද තියෙන අදහස කියන්න බලන්න.
දැන්
මේ ජීවිතේ date එකක් limit එකක් time එකක් නැහැ.
එහෙම කරගන්න දැන තියෙන විදිහට අමාරුයි.
ඒක ජීවිතේ තියෙන දේ නම් වෙයි. නැත්තම් මේ වැඩේ ගිරෙන්නේ නැහැ. දිනයක් දාලා නැකතක් හදලා දිනයක් දාලා වෙලාවක් ගන්න ඕනේ. එතකොට තමයි අපි එදාට තමයි මුල් ගල තියන්නේ ඒකට. ඒ නිසා හොඳ එක පියවරක් දිනයක් දා ගන්න උත්සාහ කරන්න. අපි දාන්න පුළුවන් මේ වසර ඇතුළත මේ වසර පහ ඇතුළතදී නේද? එහෙම දා ගන්න පුළුවන් අපිට. එතකොට ඒක මනසත් තේරුම් ගන්නවා. එතකොට මනසත් ඒක උත්තානමතෝ සතිමතෝ කියන වචනේ කියන්නේ තේ මේ උත්තාන කර්මය මේක නැගී නැකිට්ටව ගන්න. බුදුහාමුදුරණන් මතක් කරේ අප්පමාදේන සම්පාදේත. ඒ කියන්නේ මේ තප්පරෙන් ඊළඟ තප්පරයට යන්න නැතුව පුළුවන් නම් දකින්න. බුදුහාමුදුරුවෝ විතර ධර්මයේ වටිනාකම මං හිතන්නේ කල්පනා කරපු කෙනෙක් මේ ලෝකේ තව ඉන්නවද කියලා. රාහුල කුමාරයා අර රජමාලිගාවෙන් එළියට ආවහම එයා ගොඩාක් දුක් ගැහැට සහ අපහසුතාවයන් වලට මුහුණ දෙනවා කියලා දකිනවා බුදුහාමුදුරුවෝ. නමුත් රාහුලය මේ දුකේ දුකක් නෙමෙයි, සංසාර දුක ඊට වඩා බොහොම භයානක දුකක්. මේ දුක නිවාගෙන ඔබ සුළු කාලයකින් පිරුණොම් පෑවත් ඔය රජ කමේ අවුරුදු 100ක් ඉන්නවට වඩා වැඩගත් කියලා එක්කරගෙන ගිහිල්ලා ධර්මයේ පෙන්වනවා. නැතුව දැක්කේ නැතුව නෙමෙයි. නමුත් මේ දුක සුළුයි. අරකින් ඇති වෙන අර භෞතික මේ සාහනේ කියලා දකින්නකට දුක වැඩි. ඉතින් අර ඒ වගේ අර අපි බොහෝම මේ උත්සාහ කරනවා. ඉතින් මනස කතා කරලා නොයෙකුත් විදියට මේක ප්‍රමාද කරන්න අපිට එක එක යෝජනා එවනවා. මම ගැන කියනවා නෙමෙයි, මම අපේ මෙතන හැමදෙනාටම ආදර්ශයක් ගන්නවා මම මේ කියන්නේ. මට මේ භාවනාවේ සක්මණෙන් ඉන්නකොට ආව මාර්යා. ඇවිල්ලා මාර්යා කියනවා, ඔයා දැන්ම ධර්මයේ දකින්න උන්නේ. අවුරුදු 80ක් විතර ගියා. අවුරුදු 80ක් 90ක් යනකොට ඒ කාලෙදි දකින්න පුළුවන්. ඉතින් අවසාන කාලෙදි ආදේශය දකින්න පුළුවන් නේ කියලා. දැන් ආ තරුණයි මොනවද අඩුපාඩු බොහොම ලස්සනට ඉන්න පුළුවන්. ඒ බොහොම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. මොකද දැන්ම ධර්මයේ දකින්න ඕනේ. දැන් ওই වගේ යෝජනාවක් කළොත් අපි වයසට ගියාම ධර්මයේ හොයන්න ඕන, තේරුම් ගන්න ඕන කියලා මාර්යායිල යෝජනාවක් කළාම ඒ යෝජනාවට 180ක්ම මේ සමාජය අහුවෙලා ඉන්නේ. මාරය තමයි යෝජනාව දෙන්නේ. හරි. එතකොට මාරයාගෙන් අපි පෙරලල ප්‍රශ්නයක් අහන්න ඕන. මොකක්ද අහන්න පුළුවන් ප්‍රශ්නේ? කවද්ද මැරෙන්නේ කියලා. මාරයා එහෙනම් ඔබ මට හරියටම කියන්න ඕන ලිමිට් එකට, හරියට දිනේ කියන්න ඕන මැරෙන දවස. මාරයවත් අපොහසත් වෙනවා කියන්න. එතකොට මාර්යාට කිව්වහම මාර්යා කියන එක නම් කියන්න බෑ. ඩෙන්ගු හැදුනොත් දවස් දෙකක් තුනක් වෙන්න පුළුවන්, සර්පෙක් කෑවොත් පැය ගාණක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වුණොත් ත්‍රියානතරක් වුණොත් එතනම වෙන්න පුළුවන්. ඒකට නම් මට කියන්න බෑ. මාර්යාගේ හොඳකම තමයි මාර්යා බොරු කියන්නේ කියනවනේ. මාර්යාගේ තියෙන එකම ශික්ෂාව ඔච්චරයි, බොරු කියන්නේ මාර්යා. ඉතින් මාරයා කිව්වා මේ ඒක නම් මට බෑ කියලා. හරි. එහෙනම් ඉතින් මම මාරයාගේ උගුලෙන් බේරුණා. එහෙනම් මම ධර්මයේ දකින්න ඕන. හරි. ඊට පස්සේ ටික වෙලාවක් ඉන්නකොට මේ දැන් ඉතින් මධ්‍යස්ථ භාවයට ඇවිල්ලා හිත තියෙනවා ධර්මයේ දකින්න යන්න ඕන. නමුත් ලොකු වීරයක් අඩුයි. ලොකු වීරයක් දැන් ඇති වෙනවා. එහෙමනම් තවත් වීරයක් හිතට එකතු කරන්න ඕන. මම මේක තරුණ කාලේම දැක්කොත් මට වැඩිම කාලයක් ධර්මයේ සෝය විඳින්න පුළුවන්. මේ හරි ප්‍රබුද්ධව මොනම කෙනෙක් ඉස්සරහවත් මොනම జగතෙක් ඉස්සරහවත් වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මම ඉස්සර හරියට මේ බයයි ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ටම හරි බයයි මේ මිනිස්සුක කොච්චර විශාල ඔළුවක් ඇද්ද කියලා. මොලයක් ඇද්ද කියලා හරි බයයි ගෑනවා. දැක්කම රවිසට තියෙන මොලේ කොච්චර ලොකු ඇද්ද කියලා. ඉතින් මේක දැනගත්තට පස්සේ දන්න ඔයාගේ මොලේ බොම් පොඩි කියලා. පොඩි තැනක තියෙන්නේ කියලා. ඉතින් මේ අර ඒ ඔක්කොම බියසක නැති වෙලා යනවා මේක තේරුම් ගන්න කියලා අදහසින් දිරිගැන්නුවා. මාරේ ඇවිල්ලා එක එක තොණ්ඩු දැම්මා. පුදුමේ කියන්නේ ඒවෙන් ගැලවුණානේ. දැන් සමාජයෙන් ලෝකෙනොත් අපි එක එකව රඳවන්න තොණ්ඩු දාන්න නැදුවා. ඒවෙනුත් ගැලවුණා. මාරේ ඇවිල්ලත් දුන්නා. තේරෙන්නේ නේද? ඒවෙනුත් ගැලවුණා. ඒක දැන් අම්මලාට තියෙන ප්‍රශ්නේ තමයි දරුවෝ ගැන. හරි මේ හිතෙමින් ඒගොල්ලෝ බලන්න ඕන, ඒගොල්ලොන්ට කටයුතු කරන්න ඕන කියලා ඉන්න රැඳිලා ඉන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් මටත් කියනවා මාරේ ඇවිල්ලා ඔයා පවුල් ලොකු එක්කන ඔයාගේ වල දරවල් වල ආයත බලන්න ඕන. හරි මෙහි කියලා මට කියන එක එක කතන්දර. මම මාරේට කිව්වා හරි. මේ ලොකු සන්නිපාත රෝග, ලෙඩ රෝග, අරව මේව මේ තියෙන කොරෝනා වගේ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එකක් හැදලා මම මැරෙනවා. මරණට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ජීවත් වෙන්න බැරුව ඇවිල්ලා මගේ වලට පැනලා මැරෙයිද? මරගෙන අහනවා. ඊවස් කියන මරේ නැහැ කියනවා. එන්නේ ඒගොල්ලෝ වෙන ක්‍රමයක් හදාගන්න ඒගොල්ලෝ ජීවත් වෙනවා කියලා. ආ එහෙනම් ඒගොල්ලන්ට කියන්න මලා කියලා හිතාගන්න කියලා. මලා කියලා. ඒ සමහර අම්මලාගේට ඉන්නෝ බණන් ධර්මයක්වත් අහන්න එන්නේ නැහැ, මොනුගුරු ආදාලා එන්න විදියක් නැහැ, දරුවා දාලා එන්න බුල්ලයක් නැහැ. හරි මේ කියලා. අනේ හට ටැක් එකක් ඇදෙම අකර ඇදෙන්නේ ඔන්න මැරෙන්න බැල්ල යනවා. අගේට දරුව බලා ගන්නවා, දරුව ඉස්කෝලෙත් යනවා, දරුව එක්කන් එනවා, ඔක්කොම කරනවා ඊළඟට. ඉතින් අපිට හිතෙනවා අපරාධය අර අම්මා ඒ උගුලට අහුනේ කියලා. හැමදේම අපි යම්කිසි අවකාශයක් ඇති කරොත් ඒ අවකාශය කවුරුන් විසින් හෝ පුරනවා. එයා නෝනලා හිතාගෙන හිටියට අනේ මං ඇරෙන්න අපේ මහත්තයට වෙන කෙනෙක් නැහැ කියලා මලුත් එම මහත්තය වෙන කෙනෙක් කර ඉදිටි කියනවා. නේද? ඉතින් ඒ නිසා මේ එහෙම බය වෙන්න හොඳ නැහැ. හරි හරි ඒක හරි. එයා මායාව පෙන්නනවා, අපි අහන්න ඕන මේක මායාවක් නේද, තා මායය නේද, මේක ඇත්ත මේකයි නේද කියලා අපි අහන්න ඕන. එයා පෙන්නනවා මායය. නමුත් අර අපි විද්‍යාව උපදවලා එයාගෙන් ඒක ඇහුවම බොරු කියන්නේ. පෙන්නන්නේ මායාව ප්‍රශ්නයක් වශයෙන් ඇහුවම බොරු කියන්නේ. හඳුනගත්තම බොරු කියන්නේ. පලා යනවා. දැන් ඒක ඉතින් හරිය සරලයි. ඉතින් අතරසෙම ඒක මහරහට බොරු කියන්න බැරි වෙනවා. දැන් සාමාන්‍ය ලෝකෙත් එහෙමයිනේ. දැන් අපි කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කවුරු හරි අපි අඳුරන කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් අඳුරනවා හරි මොකක් හරි සම්බන්ධතාවයක් කියනවා. නමුත් අපි ඒක නාව හොඳට අඳුරනවා නම් අපි යාගෙන් ප්‍රශ්නයක් දෙකක් තුනක් හතරක් අහනකොට යාම ගොළු වෙනවනේ බැරි. ඒ නැත්තම් අහවල් රටේ හිටියා කියලා කියනවා. ආ මොන රටේ හිටියේ? කොයි පළාතේ දෙහිටියේ? මොන පාරිස්ටි කියලා අහනකොට වැඩියට දුරට නේද? අන්න ඒ වගේ දෙයක් වෙනවා. මහරේට ඇත්ත වශයෙන්ම යා බොරු නොකියනවා නෙමෙයි, අපි අර තියෙන ප්‍රඥාව බලයෙන් යාට කියන්න බැරි අවස්ථාවක් සැලසෙනවා. මාරය කියලා කියන්නේ ඉතින් ලොකු බඩගෙඩියක් තියෙන කෙනෙක්වත් අත් දෙකක් අහු දෙකක් තියෙන කෙනෙක්වත් නෙමෙයි. අපේ මේ ආධ්‍යාත්මය තුළම එන යම් ස්වභාවයක්. ඒක අපේම යම් කිසි ක්ලේශ මාර කියලා හඳුන්වන්නේ ඒකනේ, ක්ලේශ මාර. දැන් ඔය තණ්හා රති රගා කියන්නේ මේ ඩෝටස්ලා නෙමෙයිනේ නේද? ඒගොල්ලෝ මේ මායාවේ කෙලෙස් තුනකම නම් තුනක් නේ තියෙන්නේ. තණ්හාව, බැඳීම, රතිය. ඒ ඉල්ල තියෙනවා. විද්‍යාව මේක හැමතිස්සෙම අපි බලන්න ඕන. විද්‍යාව බලන්න ඕන. මට කොච්චර කාල ජීවත් වෙන්න පුළුවන්ද? මං උපත ලැබනකොට මේ ශරීරයේ බර කීයද? මං කිලෝ 2.5යි 3යි 4යි තිබ්බේ නේද? දැන් කිලෝ 60 70ක් වෙනවනේ. ඉතින් මේ බර කීයද? ඊළඟට දැන් මේ ශරීරයේ ෂය වීම වෙලා තරුණ කාලේ පව කරලා මේ යනවා. ඒක තව මට අවුරුදු 15යිද 10යිද 20යිද ඉන්න පුළුවන්. එතකොට මේ තියෙන මගේ ආකල්ප සංකල්ප විකල්ප ඔක්කොම හරිද? ආදී වශයෙන් මේ විදියට විදසුන් නුවණින් විද්‍යාව බලන මේකේ සත්‍ය. එතකොට නිකාම විචා උදපාදී උන්නේ හැම මොහොතකම විද්‍යාත්මකව බලමින් සිටියා. විද්‍යාත්මකව බලමින් සිටිනවා. ඒකට විද්‍යාව තමයි අපිට සත්‍ය අවබෝධ කර ගැනීමට තියෙන මාර්ගය. ඒ විද්‍යාව තියෙනකොට අපිට මේක මේ හිතෙන් මගහැරලා යනවා. මේ විද්‍යාව නැති නිසානේ ලෝකයේ අනෙක් මිනිසුන් ළඟ මේ ජාතිවාද, ආගම්වාද, වර්ගවාද, ભેද ඔක්කොම මේ තියෙන්නේ විද්‍යාව නැති නිසා. එතකොට ගෙදරක ප්‍රශ්න පවා සමහරලාට පහළ වෙන්නේ විද්‍යාව නැති නිසා. ඒ විද්‍යාත්මක භාවය දන්නේ නැති නිසා. එසම මේ මනසේ තියෙන විද්‍යාව, මනෝවිද්‍යාව, කය පිළිබඳව විද්‍යාව, ලෝකයේ පිළිබඳව විද්‍යාව, සත්‍ය, සත්‍ය ඇත්ත මතු කරගන්න ඕන සත්‍ය ඥානය. මෙන්න මෙහෙම දෙයක්. මෙහෙම වෙච්ච දේවල්, වෙච්ච අවස්ථාවල් තියෙනවා. තරම මිනිස්සුන්ට හරි වටිනා කියන මණික් ගලක් කියලා දෙයක් හම්බුණා. ඉතින් මේගොල්ලෝ ලොකු හීන බලාපොරොත්තු වෙනවා කළා. සමහර වෙලාවට වාහනේ ගෙදර පාක් කරන තැනත් හරි ගස්සලා ඉවරයි. ඔක්කොම කල්පනා කළා මේ ඉතින් මේ මැණිකත් අරගෙන මේ මිනිස්සු යනවා බලවන්න මේ මැණිකේ මැණිකා ස්වර්ණාභරණ සංස්ථාවට කියලා පෙන්නනවා. පෙන්නලා දුන්නහම විද්‍යාත්මකෝනේ දැන් බලන්නේ. දැන් විද්‍යාත්මකෝ ඒ වතුරට දාලා ලයිට් එකට අල්ලලා ඕවා බලනවා. බැලුවාම ඒගොල්ලෝ කියනවා මේකේ කිසි වටිනාකමක් නැහැ. මේක වෙනත් මේ ලෝහයේ වර්ගයකින් හැදිච්ච මේ පාෂාණයකින් හැදිච්ච එකක්. මේක කිසිම වටිනාකමක් නැහැ කියලා. දැන් මොකද වෙන්නේ? අර හිතේ තිබිච්ච මායා ලෝකය සිහිනේ සූස්සරුයි. තේරෙන්නේ? ඒ කාලේ නොතරයි වලත් එහෙම වෙන සමහරලාට මිනිස්සු ඔය කාර් තුනක් තිබුණාම කාර් එකක් ඇදිලා කියලා හිතලා ඉවරලා ලොකෝ මේවා කරලා ඉතින් අරගෙන යනවා. ගියාම කියන මේක ඇදිලා නැහැ, මේක ඕනනම් දිනුම් ඇදින්න දාන්න පුළුවන් කියලා කියනවා. අනේ අර මිනිස්සයාගේ හිතේ තිබිච්ච සංකල්ප ඉවරලා ගියා. මේ වගේ තමයි. දැන් ඊට පස්සේ ඔය නොතරයියක් ගත්තාම ඔය අතේ තියාගෙන අපේ මේ හතුරු එහෙම ටීවී එකේ ඉස්සරහා ඉතින් සයාගෙන කට අරගෙන බලාගෙන ඉඳලා 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 කට පුළුටු කරගෙන ඉරලා බක්කේට මේක ඉලක්කයක් එකක්වත් නැහැනේ කියලා. ජීවිතය පිළිබඳවත් එහෙමයි. අර විද්‍යාව නොතරයි ඉලක්කම් ටික බලන්න ඕන. මං හිතාගෙන ඉන්න එක හරිද? දැන් මම මමයි කියලා හිතාගෙන ඉන්න එක හරිද? මේක නීලක්කම. මම කියලා කෙනෙක් මෙහෙම 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 ඉහළට ගෙනියන්න ඕන. මම කියන කෙනෙක් මේ ලෝකෙ පවතින්න ඕන. මම කියලා කෙනෙකුට නමක් තියෙනවා, ගෞරවයක් තියෙනවා, තැනක් තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවද? ඇත්තටම මම මමයි කියලා ඇඟිල්ල දිගු කළ හැකි කෙනෙක් ඉන්නවද මෙතන? මොකද උත්තරේ? නෑ කියන උත්තරේ. ඒ නෑ කියන එක අපි ප්‍රායෝගික කරන්න ඕනේ. දැන් තියාගෙන නෑ කියන්නේ. දැන් පිටින් අපි නෑ කියලා කිව්වට ඇතුලේ එක්කෙනා ඉන්නවනේ. ඇතුලේ මම එක්ක ඉන්නවනේ, ඒක තේරෙනවා. කොයි වගේ තේරෙන්නේ? තමන්ගේ මමත්වය තමන්ට කොහොමද තේරෙන්නේ කියන්න බලන්න. කොහොමද තේරෙන්නේ? බරයි වගේ. බරයි.
හ්ම්.
තියෙන තියෙන මමත්වය සොයන්නටන අපි මෙහෙම විහිදිච්ච ඉන්ද්‍රයන් සියල්ල අයි මේ අතට හරවගන්න. මේ හතට හරෝගන බලාගෙනන්න. මෙ ඉන්ද්‍රියන් පහම මෙහෙම එලියට මෙමනයන් මේ හරෝගන්න. පටිච්ච සම්පන්නෝ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපේ මමත්වේ නිසා. පටිච්ච සම්පාදයක් නැහැ නේ, රහතන් වහන්සේට නැහැ පටිච්ච සම්පාදේ. ඒ චක්‍රෙ බිඳිනවනේ. ඒක ක්‍රියා හේතුව නිසා ඒ හේතුඵලයේ තියෙන්නේ අපේ උපාදානය නිසා. ඔව් අපේ උපාදානය නිසා තියෙන. අර දැන් අපි අර මොනවා හරි දාබෝඩයක් හරි චෙස් මොනවා හරි මේ මේක එකකින් මෙහෙම පහර දුන්නාම ඒකින් වෙදිලා තව 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 ඒවා ගොඩක් යනවා. අපි හිතමු ඒ වගේ චක්‍රයක් කියලා, හේතු ප්‍රත්‍යක් කියලා ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ සියල්ලම සිද්ධ වෙනවා. දැන් අපි වාහනයක ගත්තාමත් එක තැනකින් ඒක බලය නිෂ්පාදනය කරාම ඒ බලයෙන් තව ගොඩාක් දේවල් ක්‍රියාත්මක වෙනවා. හේතු ප්‍රත්‍යේ ඒ වගේ අපේ මමත්වයේ තුල තමයි මේ සියලු හේතු ප්‍රත්‍යින් ක්‍රියාත්මක වෙන්නේ. පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ අපේ තුල තියෙන මමත්වයේ ක්‍රියාදාමය නිසා. නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, පටිච්චසමුප්පාදයක් නැහැ, උපාදානයක් නැහැ නැත්තම්. මේක අර මේ මේ ක්‍රියාවලියක් වෙන්න දීලා ඒක මම මගේ නොවේ කියන ආකල්පයට ගියොත් වැරදි. මම මගේ නොවෙන එක වෙනම කතාවක්. මම මගේ නොවේ කියන ආකල්පයට ගියොත් තව කතාවක්. ඔව් ඒක දෘෂ්ටියක් වගේ වෙනවා. මේක දැන් මේ ඕන තරම් ලෝකෙ ඉන්නවා. මේක සත්‍යයේ කුජලයේ කවුරුත් නැහැ. මේක මෙතනින් ඉවරයි කියලා කට්ටියකුත් ඉන්නවා. නමුත් එහෙම උණයි කියලා ඒගොල්ලන්ට ඒක වෙන්නේ නැහැ. කියලානේ. දැන් ඔය පිළිගන්නේ නැති බුදුදහමේ කියාදෙන ඒ කර්ම විපාක මුකුත් පිළිගන්නේ නැති හැම රටවල් වලම පාළු ගෙවල් මේ ඕන තරම් තියෙන හොල්මන් තියෙන. ඒක ඒගොල්ලෝ පෙරේත වෙලා ඉපදිලා උම්බන්ඩ වෙලා ඉපදිලා විවිධ දේවල් තම පිළිගැනීමක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේ අපි මේක පිළිබඳව මේ දැන් යම්කිසි ක්‍රියාදාමයක් මේක වෙද්දී මේක මම මගේ ආත්මය නෙමෙයි කියලා හිතාගෙන එහෙම ඉන්න එක නෙමෙයි සුදුසු. එතකොට මම මගේ ආත්මය නොවේ කියලා හිතන තැන ඉන්නේ කවුද? දැන් මෙන්න මෙහෙම ධර්ම මාර්ගයක අපි හිතාගෙන හිතාගෙන බලාගෙන යද්දි තමයි මමත්වයට පැවැත්මේ ඉඩ නැති වෙන්නේ. මෙන්න මේක තමයි නිවන් මාර්ගය. එයාට පැවැත්මේ අවකාශය නැති කරනවා. ප්‍රඥාවේ අවකාශය වැඩි වෙන තරමට පැවැත්මේ අවකාශය අඩු වෙනවා. ප්‍රඥාවේ අවකාශය අඩු වෙන තරමට එයාගේ පැවැත්ම ස්ථාවර වෙනවා. දැන් මේ දැන් තේරුම් ගන්න අමාරු දේවල් බුදුහාමුදුරු මේ මේ හිතන්න දීලා තියෙනවා ගොඩාක් දේවල්. ඒ එහෙම ඒව ගැන ගැඹුරින් හිතලා තමයි ගොඩක් දෙනෙක් ධර්ම අවබෝධය කරේ. ඒ එක කතාවක් තමයි සතර මහා ධාතුන්ගෙන් තොර වූ තන. සතර මහා ධාතුන්ගෙන් තොර වූ තන. නොපිහිටන තන. කියන්නේ සතර මහා ධාතුන් නොපිහිටි තැනක් සොයාගෙන ඉන්න කිව්වා. එක්කෙනෙකුට දීපු කර්මස්ථානය. දැන් අපි මෙතන කොහොමද ඒක හොයාගන්නේ? මොකක්ද ඒකට උත්තරේ? මේ හතරම නොපිහිටි තැන. සිතුවිල්ල. සිතුවිල්ල මොකක් ගැන පිටලා තියෙන්නේ? මොන සිතුවිල්ලද? සිතුවිල්ල කියන එක මොකක් හරි එකක් එක්ක බන්ධනේ වෙලා නැත්තේ. එතකොට මොන සිතුවිල්ලද? තමන් නුවණින් දකින්න ඕන විතර. නුවණින් දකින්න ඕන. ඒක එක. ඊළඟට තව කාරණාවක්. ඔය අපහසු කාරණාව මම දෙන්න ගෙදර ගියාම ඔය බල බලා යන. ඔය බලනකොට අර රැඳීමේ අවකාශය නැති වෙලා යනවා. සමුතු කාරණයක් අපේ මේ මනස හිස් කරන කර්මස්ථාන වල. තව එකක් තමයි අඳුර සහ ආලෝකය. අඳුර සහ ආලෝකය මේ දෙක විතරයි අපි ලෝකේ දන්නේ. වෙන දෙයක් මොකුත් දන්නේ නැහැ. මේ දෙකම මේ ලෝකයේ එකවර නැති වෙනවා. අඳුරත් ගන්නවා ආලෝකයක් ගන්නවා කවුරු හරි. ඊට පස්සේ ලෝකේ ඉතුරු වන්නේ කුමක්ද? ඒ ඔළුව කණ පිට ගෑනු ප්‍රශ්නය මේ. තව ප්‍රශ්නයක් තියෙනවනේ මොනවද? පෘථිවිය පහළ වෙන දවසේ තිබුණේ අඳුරද ආලෝකයද? පෘථිවිය නිර්මාණය වෙන දවසේ තිබුණේ අඳුරද ආලෝකයද? ඒ කතාන්දරේ තොන්න හිතන්න පුළුවන් හැමතිස්සෙම. මොකද මාගේ ශ්‍රාවකයෝ රැය ගහවල ඉක්ම වූ අය කියන වචනේ දේශනා කරනවා. කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ අකාලික වෙන කෙනෙක්. අකාලිකත්වයේ අන්ධකාරය සහ ආලෝකය නැහැ. කාලය මත තමයි නිර්මාණය වෙන්නේ ආලෝකය සහ අන්ධකාරය. එනිසා දිවාරයේ බබලන ආලෝකය තමයි නිර්වාණානුකය. දවල්ටත් බබලන රාත්‍රියටත් බබලන. එහෙමනම් ඒ නිර්වාණාලෝකය කියලා කියන්නේ මේ ආලෝකයට සමාන ආලෝකයක්වත් රාත්‍රියට සමාන අඳුරක්වත් නෙමෙයි. මෙන්න මේව නිසා තමයි හාමුදුරන්ගේ ධර්මයේ තේරෙන්නේ කියන තැනට එන්නේ. ඇත්ත වශයෙන් මේ තේරුම් ගන්න තමයි මේව දේශනා කරන්නේ. තේරෙන්නේ නැහැ කියන එකේ ඉන්නේ නැතුව යා පරේෂණයේ දෙන්න ඕන. මේ පරේෂණයේ යෙදෙනකොට මේ ධර්ම කරුණු අපිට දීලා තියෙන හොඳ කර්මස්ථානයක් වශයෙන් අපේ මනස ක්ෂය වෙලා යනවා. සොයලා යනවා. නමුත් අල්ල ගන්න දෙයක් දුන්නොත් ඒක ගැන වඩනකොට අල්ල ගැනීම වෙන්නේ. මේක ගැන හිතාගෙන යද්දි අපි අකාලිත වෙනවා. අවේදීත වෙනවා. නිරෝධ සහගත වෙනවා. මේක වැරදි කියන්න හරි ලේසි කාට හරි. හරි දෙයක් කියන්නනේ අමාරු. ලෝකේ ඕනතරම් විවේචකයෝ ඉන්නවා. විවේචකයෝ හිටියට මේ හරි දෙයක් කියන්න බෑ. ඒ විවේචනය කරන අයගෙන් ටක් ගාලා අහන්න ඕන හා ඒක වැරදි නම් මොකද හරි එක බලන් කියන්න බලන් හරි. අන්න හරි එක කියනවා. ඊට පස්සේ අහනවා හරි එක ප්‍රත්‍යක්ෂද? පරිපූර්ණද? ඕකේ අඩුවක් නැද්ද කියලා අහුවාම නෑ ප්‍රත්‍යක්ෂ නෑ තාම. ආවල් කියලා අහුව පොතේ තිබ්බා. ඒවට අපි අහුවෙන්න යන්න හොඳ නැහැ. මට දැන් මම ධර්මයේ හොයාගෙන යන කාලේ මට ඔය හම්බුණා මේ මාතලේ පැත්තේ ආරණ්‍යයක් කරගෙන යන එක ස්ථානයකට ගියා. ගිහි මාත්මේක එතන හිටියේ. ඒ ගිහි මහත්මයා යම්කිසි ධර්මයක් දේශනා කරා. ඒ දේශනා කරපු විදිය හරි අමුතුයි. ඉතින් ලොකු ධර්මාසනයකුත් තිබුණා. මේකුත් තිබුණා. ඒ ධර්මශාලාවත් තිබුණා. ඉතින් මමත් ගියා. ගියාම අයිනක වාඩිලා හිටියේ. මම හිතුවේ ගිහි මාත්‍යයට තමයි අයින හදලා තියෙන්නේ. මට තමයි ධර්මාසනය හදලා තියෙන්නේ කියලා. අද බලමුට මේ ධර්මාසනයට ආවෙ වාඩි කරලා. බල කියලා බල ගත්තා. ඉතින් මම පැයක් විතර මං හිතන්නේ අහගෙන හිටියා අඩු වැඩි. ආගෙන ඉල්ලා ඉතින් එයා කියන දේ අහගෙන මම ඉතින් නැගිටලා ආවා. නැගිටලා එනකොට මේ මිනිස්සයා ආයි දුගෙන ආවා. දුගෙන ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ හොඳයි නේ කිව්වා. මම වෙයි හොඳ නෑ අර මම උඩ ඉදදී බණ කියා දේවහන්සේ බිම ඉඳන් අහන් හිටියේනේ. වෙනගෙන නම් මට ගාල යන්නේ කිව්වා. ආවදරු වෙනින් නම් ගාල යන්නේ කිව්වා. බලන්න මේ මිනිස්සු පරීක්ෂණයක් කරලා තියෙන මගේ කොච්චර ගුණයක් හරි මොනවා හරි තියෙනවද කියලා එහෙම වෙන්නේ නැති කරලා තියෙන. ඒකනේ හරම ඇවිල්ලා මතක් කරේ. ඊට පස්සේ මං කිව්වා ඔබතුමාගේ බණපදය ටික වැරද්දක් අඩුපාඩුවක් තිබුණත් මං අද ඒක වැරදි කියන්නේ නැහැ කිව්වා. එහෙමම කියුණා මට. නෑ වැරදි කියන්නේ නැහැ කිව්වා අද. ඊට පස්සේ ආව ඇයි ඔබ වහන්සේ මේ කියන්නේ නැත්තේ කියලා ඇහුවා. මිනිස්සුන්ට යම් කිසි මොනක් බුද්ධියක් තියෙනවා නේ? ප්‍රති උත්තර ආයි ආනවා. ඇයි එහෙම කියන්නේ නැත්තේ? මොකද මම එතකොට අවබෝධය නෑ මට. ඒ සමේ තිබුණේ නෑ. ඊට පස්සේ මං කිව්වා ඔබතුමා පෙරලා ඇසුවොත් එහෙනම් හරි දේ මොකද්ද කියලා. මම වැරදි දේ විවේචනය කරනවා නම් මට ළඟ හරි දේ තියෙන්න ඕන. දැන් ගොඩක් අය ළඟ නැත්තේ ඔන්න ඕක. වැරදි දේ විවේචනය කරගෙන යනවා හරි දේ ළඟ නැහැ. ඉතින් මං කිව්වා පෙරලා මගෙන් ඇසුවොත් හරි දේ මොකද්ද කියලා මට දැනට දෙන්න උත්තරයක් නැහැ. සංකල්ප තියෙනවා මගේ ළඟ. හරි කියලා හිතාගත්ත සංකල්ප හරි ලේසි ත්‍රිපිටකයේ හරි කියන්න පුළුවන්. සතර සත්‍යපට්ඨානේ හරි කියන්න පුළුවන්. ඇයි වැඩි පාර්ශවයක් ඉන්නවනේ බලයක් එක අපිට කවුරුත් වේචනය කරන්න කැමති වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒක හරි කියන්න පුළුවන් අන්දයා වගේ දැකලා නැතුව. එහෙම දෙයක් කියන්න බෑ දාර්ශනිකයෙකුට ප්‍රායෝගික මනුස්සයෙකුට. මම කිව්වා හරි කියන දේ මොකද්ද කියලා අහුව ප්‍රායෝගිකව මට ඒක හරි කියන්න දෙයක් මගේ ළඟ නැහැ. ඒක නිසා මට අද වැරදි කියන්න බෑ ඔබතුමා. හැබැයි මම කිව්වා කවදක හරි මං හරි දේ දැනගත්තොත් මං ඔබතුමාගේ ඉස්සරහට ඇවිල්ලා ඇඟිල්ල දිගු කරලා මම කියන ඔබ වැරදි කියලා. මිනිස්සයා වැඳලා කිව්වා හා කියලා කිව්වා. වැඳලා හා කියලා කිව්වා. ඉතින් මම ඒක කළා ගිහිල්ලා ඊට පස්සේ. බන්වල ඇති තියෙනවා නේද? ඊටස්සේ ගිහිල්ලා හරියටම අර විදියට කියන්න බෑ. ඔහොම ගියා මෝණ ඉස්සරහට ඔහොම ගියා. ඔහොම ඇඟිල්ල දික් කරා. මම ගල ඇඟිල්ල දික් කළා. මම කියනවා අද ඔබ වැරදි කියලා. අර මිනිස්සු අර වචනේ මතක තියාගෙන හිටියා පෙරලා ඇහුවා එහෙනම් හරි දේ මොකද්ද කියලා. ඩිංගක් වෙලා සාකච්ඡා කරමින් හිටියා. ඔක්කොම ගෝලියෝ ටික ගෙන්නවා. එයාගේ ගෝලියෝ ඉන්නවා අපි ධර්මාචාර්යවරු ඉන්නෝ පඬිතුරු ඉන්නෝ සාස ඒකේ ප්‍රවීණයෝ ඉන්න ටික. මෙයාගේ ගෝලියෝ ටික ඔක්කොම ආව ප්‍රවීණ ගෝලියෝ ටික ඔක්කොම ආව දැන් 15ක් විතර. 15ක් විතර මේ මගේ වටේ මං තනියෙ. එකම සටනක්. එකම සටනක්. දරණනේ. දරණේ එකම සටනක්. අපු යුද්ධයක්. ඊටස්සේ මං හිතන්නේ හවස් භාගයක වගේ දෙකේ ඉඳලා හවස 5 6 විතර වෙනකම්ම මේ සටන තිබුණා. කම කාලවෝට්ටියක් වගේ සමාල්ලාට ඒගොල්ලන්ගේ සමාහන කෑ ගැසීම. මම 15 තනියෙන් උත්තර දෙන්න ඕන. එක්කෙනෙක් ප්‍රශ්න අහනවා ඒකෙන් අතුරු ප්‍රශ්නයක් තව එක්කෙනෙක් අහනවා තව එක්කෙනෙක් මෙකින් ප්‍රශ්නයක් අහනවා මේ ඔක්කොටම උත්තර දෙන්න ඕන අන්තංගේ. එතකොට මේ සටන ඔක්කොම ගිහිල්ලා එයාගේ ගෝලයෙක් හිටිය දෙවෙනි ගෝලයා නැගිටලා කිව්වා අපිට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ කියලා කිව්වා. කිව්වා මං කිව්වා එහෙනම් කමක් නැහැ අපි එහෙනම් මේක මෙතනින් අවසන් කරමු. අර ගුරුන් වහන්සේ දැන් මතකයි අතීතය වර්තමානයේ ඔක්කොම මේ සිද්ධිය මතකයි මගේ තියෙන මේ වැඩපිළිවෙල එදා නොකිව් එක අද කිව් එක මේ සියල්ල මොකද මුනුහන්සට එහෙම නැත්තම් එදාම කියන්න තිබුණේ වැරදි කියලා. ඒ මනුස්සර ලොකු කතන්දරයක් හැදුනා. අර පස්සගු මහණුන්ගේ කතන්දරෙත් ඒ වගේනේ බැහැර කරන්න බැරි වුණා. දැන් බෝධිසත්වයෝ නැහැ. දැත් මට කියන්න තිබුණේ බොරුවට කියනවා මම බුදු වුණා කියලා. එතකොට තීරණය කරා ලොකු මේ මහත්යා තීරණය කළා ඒගොල්ලන්ගේ ගුරුන් වහන්සේ එයාගේ අර කාඩේ තිබුණු සාලුව බිමට දාලා වැඳලා කිව්වා මට ඔබ වහන්සේකින් ගන්න දෙයක් තියෙනවා කියලා. දැන් ඒත් ඔක්කොටම නෑ එතුමාට විතරක් ගන්න දෙයක් තියෙනවා කියලා වැඳලා. එතකොට ගුරුන් වහන්සේ වැඳලා කිව්වහම ගෝලයන්ට වෙන දේ හිතන්න මොකද කියලා. ගෝලයන්ගේ මූණු නිකන් දැලි හැටි බවට පත් වුණා එක පාරටම. නමුත් අර කිව්ව වචනට ඒගොල්ලෝ රැඳී ඉන්නත් නැහැ ඒගොල්ලෝ ගියා යන්න. ගුරුන් වහන්සේ ඇහුවා. අහලා එක 30ක් වන කියලා හැරෙ අවුද වුණා. එළි වෙනකම්ම එයා එක ස්ථාවරයකට ආව මේ හාමුදුරු කියන එක ඇතුලේ මොකක් හරි එකක් තියෙනවා කියලා. බොරුවක් කියන්නවත් මාව රවට්ටන්න ඇවිල්ලවත් මුලා කරන්න ඇවිල්ලවත් නෙමෙයි. උන්වහන්සේගේ පෙර චරිතය මම දන්නවා ස්වභාවය දන්නවා හදවත ඇතුළෙන්ම තේරුම් ගත්ත මොකක් හරි එකක් තියෙනවා මෙතන. වංචාවක් නෙමෙයි බොරුවක් නෙමෙයි කරන්න කියලා. ඒ ස්ථාවරයේ මත මේ මිනිස්සු අතහැරීම නැහැ කියලා කියන එක දිහා නුවණින් බැලුවා. දැන් එහෙම ස්ථාවරයක් නොතිබුණා නම් එයාට ටිකක් දුර හිතනකොට හිතුවා මේක වෙන්න පුළුවන්ද? මම මේ මේකක් අපේ මේ පොත්වල කියලා තියෙනවා. කියලා මොකක් හරි හිතෙනවනේ. දැන් මෙයාට ඒ එක කිව්වත් කඩන්න බෑ අර පසුබිම තිබිච්ච නිසා. මේ ඇලි වෙනකම් එක රාත්‍රියක්ම ධර්මයේ අහලා තේරුම් ගත්තා. එහෙමද කිව්වා? මනහන් මාත් කිව්වා මං කිව්වා ඇලි වෙනකම් උනත් මම බන කියන්න ලෑස්ති. අවබෝධ කරගන්න ලෑස්ති නා. දැන් ඔබතුමීලා කවුරු හරි වෙන්න පුළුවන් අවබෝධ කරගන්න ලෑස්ති නම් මේ සතියම වණ කියන්නේ හැබැයි ලෑස්ති වෙන්න ඕන. අභියෝග මඟ හරින්න නැතුව ඉස්සරහට යන්න ඕන. හරි උත්තර දෙන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවේ මතු කරගන්න ඕන. උත්තර. එහෙමම අයලි වෙනකන් හරි උත්තර දෙන්න. පස්සහ දැන් අර ඒ වගේ මනුස්සයෙක්ගේ අවබෝධය සිද්ධ වෙනවා. මේකයි තියෙන්නේ මෙතන යම්කිසි වැරදි විදියට ලෝකෙ කවුරුත් පටලවා ගනීද දන්නේ කරන්න දෙයක් නැහැ. ඒකට තොইলයක් නටනවා වගේ දෙයක් තමයි කරන්නේ සක්කාය දිට්ඨිය එලවලා දාන්න. ඒක බුදුහාමුදුරන්ට කොහොමත් වැටිච්ච නාමයක් තමයි සක්කාය දිට්ඨිය දුරු කරන ඇදුරුතුමා. හැරෙර බුදුහාමුදුර සලකන්නේ. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ උපාදේයදානය වෙන දේවල් දීලා. උපාදානේ වෙන්නේ නැති දේවල් දීලම තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. එතකොට උපාදානේ වෙන්නේ නැති බණමයි මම දේශනා කරන්නේ. ඒ නිසා කට්ටිය කියන තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැහැ කියන එකේ අර්ථය තමයි උපාදානේ වෙන්නේ නැහැ කියන එක. එතකොට තව තේරුම් ගන්න උත්සාහ කරනවා. තව තේරුම් ගන්න උත්සාහ කරනකොට තව උපාදානේ නැති වෙනවා. තවත් තේරුම් ගන්න උත්සාහ කරන තවත් උපාදානය නැති වෙන අවසාන මොහොතේ සුයි සුද්ධං අහෝසි කියන තැනටම උපාදානය අහෝසි වෙනවා. අවසානයේ අපි තේරුම් අරගෙන තියෙන්නේ තේරුමක් නැති බව. අපි හිස් බව තේරුම් ගත්තා. තථාතේ තේරුම් ගත්තා. හැබැයි ඒක යථාභූත ඥාන දර්ශනයෙන් එනකන් දැනුමෙන් අපි ඔළුවේ ගැට ගහගෙන ඉඳලා වැඩක් නැහැ. අපි මෙතනින් විඳෝමින් මෙතනින් ධර්මයේ තේරුම් අරන් ඉඳලා වැඩක් නැහැ නේ. මෙතන පිරිසුදු වෙන්න ඕන. මම බණ කියන්න මහන වෙච්ච කෙනෙක් නෙමෙයි. මේ බණ කියන්න වැටුනේ සද්ධර්මයේ දේශනා කරන්න වැටුනේ ඉබේට. මම මහන වුණේ මිනිස්සෙක් නොදක ඉන්න ඕන කියලා. කැලෑවකට වෙලා ගුහාවකට වෙලා මිනිස්සෙක් නොදක ඉන්න ඕන කියන අදහසින් තමයි මගේ එවනම් මම මේ දවස්වල ආරණ්‍ය වල ඉඳී මිනිස්සෙක් දැක්කේ නැති දවසට මම හරි සන්තෝෂ වෙනවා. අද දවසට මම මිනිස්සෙක් දැක්කේ නැහැ කියලා. මොකද මිනිස්සු හැලලා කියලා තිබුණේ. මිනිස්සු හැලලා කියලා දෙන්නේ සත්තු ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ෂුවර් නැහැ. ඒ නිසා මේ ධර්මයේ බණ කියන්නේ මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි මම. ඒ කාලේ ති මගේ තිබුණු ඇතුළේ තිබුණු ආතතිය නිසා ඇති වෙච්ච දෙයක් ඒක. මොකද මේ පීඩනය තියෙන නිසා අර තුවාලයක් අර මිනිස්සුන්ගෙන් රැක ගන්නවා වගේ මම මේ මිනිස්සුන්ට කැමති නෑ. මේ මිනිස්සු හිතරිද්දන අය, කේලම් කියවන අය, කොටෝන අය, මූණට හොඳින් කතා කරලා ආයි කේලමක් කියාගෙන යන අය, ඒ වගේ අමුතු ಜಾති මිනිස්සු අහුවෙලා අහුවෙලා මේ මූණට එකක් කියලා ආයි එකක් කියලා තියෙනවා. ඒ කාලේ අපේ යාළු මිත්‍රයෝ කරපු දේවල් එක්ක එහෙම අපිට එහෙම හිතීච්ච දේවල් එක යාළුවෙක් කියලා අර කියන අවල් යාළුවා හරි මොඩයා නේ කියලා මගෙන් අහනවා. මම මෙයාගේ බේරෙන් බර්කට කියලා කියනවා. කියපුවම මේ මිනිහම කියලා අරයට කියනවා අන්න ඔයාට මොඩයා කිව්වලු. එයා මගේ ඇඟට කොට ගැලා අහනවා මට මොඩයා කිව්වලු. මං කිව්වා මම ඔයාට මොඩයා කිව්වේ නෑ. මෙයා කිව්වා මං හං කිව්වා කියලා. තේරෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු ඉන්න ලෝකයක ඉන්නේ. ඇතරනේ. ඉතින් එහෙම දේවල් පව බැට කෑවට පස්සේ අපිට අර සමස්ත සමාජයේම විශ්වාසී භාවය නැති වෙලා ගිහිල්ලා ඒ කාලේ. එහෙම දෙයක් වුණා. එතකොට අර ඒ කාලේ තියෙන ප්‍රගුණ වෙච්ච නැති නිසා මේ පුළුවන් තරම් අර මනස පරිස්සම් කරගන්න බලනවා. දැන් ඔක නේද ගොඩක් අය කරන්නේ කියලාද? මනස පරිස්සම් කරගන්න බලනවා. දැන් ඉතින් පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට තලන්න ඕ දානවා අපිට පස්සේ නැහැ. අපිට මොනවා කිව්වත් අර මේ කිව්වත් ඉතින් අපිට ගැටලුවක් නැහැ. අර නමුත් අර මේ ධර්ම මාර්ගයට අර පිවිසෙන ලාබාල මනසක් තියෙන කෙනෙකුට දෙයක් වුණාම ඒකල්ල ධර්මයෙන් මග ඇරෙනවා. ඒ නිසා අර මේ අභිනවැරදි කිරීමක් කරන්න ඕන. නැත්ත අපිට පස්සේ යන්නේ. දැන් බුද්ධත්වයේ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි කියලා දේවදත්තට තේරුම් ගන්න බැරි වෙච්ච නිසානේ බුදුහාමුදුරුවන්ව තැළුවේ මුළු ජීවිත කාලෙම. බුද්ධත්වයේ කියන්නේ පුජ්‍යලත්වයක්වත් තනතුරක්වත් නෙමෙයි කියලා තේරුම් ගන්න බැරි වුණා. එයා හිතුවා බුදුහාමුදුරුව නැති වුණාම මට ඒ තනතුර හම්බ වෙයි කියලා. ඒක තනතුරක් කියලා හිතුවා. මේ අවබෝධය කියන්නේ තනතුරක් නෙමෙයි. දැන් කවුරු හරි මා වෙලවලා දාලා මේ ධර්මාසනේ ගත්තයි කියලා එයාට මේ ධර්මාසනේ ඉඳන් ඒක ගැන කතා කරන්න බෑ. සනසුරක් සේ ලබන දෙයක් නෙවෙයි. හැම තිස්සෙම හොයන්න, හැම තිස්සෙම හොයන්න, කොයි වෙලාවක හරි පහළ වෙයි. ඒක පහළ වෙනවා කියන්නේ මෙහෙමයි. ඉතින් මෙහෙම දරාගෙන ඉන්න දෙයක් හැලෙන. මේ වගේ තමයි නිවන. මේක තමයි උපාදානේ. මේක තමයි නිවන. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරන්න. අත්වාදයෙන් තියෙන දෘෂ්ටි, පරවාදයෙන් තියෙන දෘෂ්ටි. වටපිටාවෙන් දීපු ඒවා තමයි පරවාදික දෘෂ්ටි. ගොඩක් අය ළඟට පිටින් කවුරුත් දීලා නැහැ, තමාම හදාගත්ත එක. දැන් පරවාදී දෘෂ්ටි නැත්තම් ඊට පස්සේ හොඳට බලන්න ඕන අත්වාදී දෘෂ්ටි තියෙනවද කියලා. මේ අත්වාදී දෘෂ්ටි දුරු කරා නම් පරවාදී දෘෂ්ටි දුරු කරා නෑ. ඒ සිත මොන වගේ ඇද්ද? අත්‍යන්තසිත සහල්ලෝ කොහෙටවත් යට ගහලා නැහැ. ඒක ගැඹුරු ස්වභාවයක පවතින දෙයක්. ඒක මතු පිට පවතින දෙයක් නෙමෙයි. ඒක ගැඹුරු ස්වභාවයක තියෙන දෙයක්. ඒක යථා භූත ඥාන දර්ශනය කියන එක. කවදාවත් අපි ඒක මේ කිසිම කෙනෙකුගේ පිටින් මනින්න යන්න හොඳ නැහැ. පිටින් තියෙන්නේ යම්කිසි සම්මුති පැවැත්මක්. පිළිගත්තත් නොගත්තත් අපි ඔක්කොම යම්කිසි සමාජීය අවශ්‍යතාවයක් පූර්ණේ කරන රංගනයක යෙදෙන්න සිද්ධ වෙනවා. ප්‍රධානීෙක් වශයෙන්, සේවකයෙක් වශයෙන්. දැන් ආයතනයකට ගියාම එක්කෙනෙක් රංගනය කරනවා සේවක චරිතය, තව එක්කෙනෙක් රංගනය කරනවා ප්‍රධාන චරිතය. තව එක්කෙනෙක් රංගනය දක්වන උපප්‍රධාන චරිතය. ඒක සම්මුතිය. ඒක ලෝක ස්වභාව ධර්මයට සාධාරණ විදිහේ රංගනේ යෙදෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව ඉන්න බෑ. ඒක එහෙම තමයි. දැන් මෙතන කතා බහ කරන වචන ටික නෙමෙයි තමයි යාළුවෝ කට්ටික් එක තුනම කතා කරන්නේ. එනව දෙයක් මෙතෙන් අවශ්‍ය කරන රංගනේ එක තියා ගන්නවා. ස්වාමින් වහන්සේ වුණත් මුණකට සෝදලා හරියට සිවුර පොරවගෙන එන්න කන්නේ දෙන්න පිළිවෙලට. එතකොට අපිත් පන්සලට යන්නේ කියලා තේරුම් අරගෙන සුදු ඇඳුමක් ඇඳලා ඊට ස්වභාවයට ඉඳලා අපි ආවා පන්සලේ ස්වරූපයට. ඒක ඊට අදාළ රංගනයක්. මේ පන්සලට යන විදියටම යන්නේ මේ අමගුල් ගෙදරට. එතකොට කාට හරි කියන්න මේ අර අරංගපානවා පන්සලට යන්නේ උපාසකම්ම වගේ මේ නම් ඇවිල්ලා දින ගිනි කිරිල්ලි වගේ කියන්නේ. එන් කියන්නේ ඒ ඕ ඒ කාට හරි කියන්න පුළුවන් මුදුම රංගනයක් කරන්න කියලා. නෑ මේක තමයි අපේ විය යුත්ත. එන්න ඕන දෙය. ඈ දැන් සාහිඳන් ව්‍යායාමට ඇවිදිනකොට බදාවට නම් නිවන් දකින්න බණ කියන්නේ අර පේන්නේ දැන් පාර දිගේ දුවනවා කියලා කියන්න බෑනේ. ඒ ශරීර ව්‍යායාමයක් කරන හයියෙන් එවිදින්න ඕනේ. එතකොට ඒ ව්‍යායාමයක් කරන ස්වરૂපය ඉක්මනින් වරිනවා කියලා. ඊට වඩා බොහොම ගැඹුරෙන් තියෙන ආධ්‍යාත්මික දෙයක්. ලෝක දාර්ශනිකයෝ මහා මේ ගණිතඥයෝ වැල්ලට ගියාම වැල්ලේ තියෙන සිප්පි කටුව හොලනවා. කවුරු හරි බලාගෙන ඉන්නේ මොන දාර්ශනිකයෙක්ද? අර බේට පොඩි ළමයි වගේ අර සිප්පි කටුව. ඒ ලොකු අයගේ ස්වභාවයක්මයි. ඉහළම ඥානයක් පවත්න අයගේ ඒගොල්ලන්ගේ ඒ ස්වභාවය සමතුලිත කරගන්න ඒගොල්ලෝ සරලම ක්‍රියාවලියක යෙදෙනවා. ඒ දෙයින් ඒගොල්ලන්ගේ අර තියෙන ලොකු මේ ඉහළම ලෙවල් එක තුළ මේ සරලම පැවැත්මෙන් ඒගොල්ලන්ගේ අර වේගය සමතුලිත කරගන්න. ඒ බුදුහාමුදුරු වෙලාවක විශාල ගම්භීර ධර්මයේ දේශනා කරන තවත් වෙලාවක ගස්සල් මල් දිහා බලාගෙන ආනන්ද හැඳුනන්න පවන් කියලා තියෙන මේ නගරයේ ලස්සනයි, මේ පරිසරයේ ලස්සනයි, මේ හේමන්තේ, මේ ගිම්මහනේ ඒ ලස්සනයි කියපු අවස්ථා තියෙනවා. ඒකට අමු පුතජන කෙනෙක් නම් හිතන්නේ වහන්සේ මේ කාලෙට ඇලිලා මේ එහෙම හිතන්න ඉති පුරුදු වුණොත් එහෙම හිතේ. ඒ නිසා ඒ මට්ටමේ කවමදාකවත් හොයන්න යන්න පුරුදු වෙන්න අවදාවත් එපා. එහෙම ගියොත් එහෙම ඒක කිසි තේරුමක් නැහැ. හිනිසානේ ප්‍රඥාවන්තස්ස අයන් දම්මෝ ඥායන් දම්මෝ දුප්පඤ්ඤස්ස. දැන් මේ මහා ප්‍රඥාවක මහා අභියෝගයක් අපි අරගෙන ඉන්නේ. අපිටත් මේ දේ කොයි වෙලාවක හරි පහළ වෙනකම් මම මේ දේ අත්හරින්නේ නැහැ කියන ආරද්ධ වීරය සතර සම්‍යක් ප්‍රදානය පිටුල ප්‍රායෝගික කරන්න ඕනේ. ඒ වචන ඕනේ නේ. මම මේ කාර්යය අතහරින්නේ නැහැ. අතහරින්නේ නැතුව මම මේක ප්‍රතිඵලයක් ගත්තේ නැති වුණොත් මට මේකෙන් ප්‍රතිඵලයක් නැහැ. ඇත්තටම ජීවිත ප්‍රතිඵලයක් නැහැ. තමන්ම තමන් අහලා බලන්න ඕනේ. ඉතින් අනිත් සතුන්ගේ මගේ ඇතේ වෙනස මොකද්ද? විශේෂ ධර්මයක් අවබෝධ කරගත්තේ නැත්නම් අනිත් සතුන් වගේ මමත් කාලා බීලා ඇඳලා පළඳලා ගියක් දොරක් අදාගෙන වයසට ගියා. අපි ඉතින් කරන කාර්යයන් වලට පින කියන වචනේ දාගෙන තියෙනවා. නමුත් වෙන සතු ආහාරය බෙදාගෙන ගන්නවා. ඈ වැඩි ඉති සතුන්ට ආහාර ගිනිල්ල දෙනවා. වයෝ වෘද්ධ සතුන්ට ආහාර ගිනිල්ල දෙනවා. ඒක දෙවල් කරන සතුන්. අපි ඉතින් හැම දෙයක්ම මේ පින කියන කාරණේ දාරන්නේ අම්මා තාත්තට සලකන්නේ පින නිසා, ඈ වැඩිහිටියන්ට සලකන්නේ පින නිසා, ගුරුවරයන්ට සලකන්නේ පින නිසා කියලා. නමුත් ඒ සත්ත්ව ලෝකෙත් තියෙනවා. දරුවන් හොදට රැක බලා ගන්න. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන අධ්‍යාපනය දෙන්නේ. ඒක පුදුම මානව ක්‍රියාවලියක් කියලා. එසා ධර්මයේ තමයි විශේෂ දේ කියලා තමන්ගේ හිත ස්ථාවර කරගන්න. කොයි වෙලාවක හරි විදර්ශනාවෙම ඉන්න, පරේෂණයෙම ඉන්න, සමස්තේම අරගෙන මේකෙන් මං එගොඩ වෙන්නේ කොහොමද, මේ සිතෙන් මං එගොඩ වෙන්නේ කොහොමද. තේරෙන්නේ කියන එකට බය වෙන්න එපා. ලක්ෂ වාරයක් හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක පාරක් බැලුවා, දෙපාරක් බැලුවා, තුන් පාරක් බැලුවා, සීවෙනි පාරක් බැලුවා, අනේ මට මේක තේරෙන්නේ නැහැ නේ කියලා එතින් ඉන්න එපා. මට කවදක හරි මේක තේරෙනකම් මම කරු. තේරෙන්නේ නැති දේවල් හොයලා තමයි මේ ලෝකේ හැම අලුත් නිර්මාණයක්ම සොයාගත්තේ. දැන් ඔය අපි පාවිච්චි කරන දුරකථනය වේවා, ටීවී එක වේවා, මෙතනින් මෙහාට රූපයක් යවන්න මොන තේරෙන විශයක්ද? ඈ කැමරාවක් විසින් ඒක රූපයක් ඒක පවා ගන්න මොන තේරෙන විශයක්ද නේ? එහෙනම් තේරෙන ලෝකයක ඉන්නවා කියලා කියන්නේ ලදරු පාසලක් ඒක. තේරෙන දේ ඔබට තමයි විද්‍යාව, දර්ශනය. මේ කියන ඔක්කොම ධර්ම කරුණු ටික අහගෙන ඉන්න ගැඹුරු විදර්ශනාවකට යනවා. හරියට තමන්ගේ ගැළ ප්‍රශ්නෙත් එක්ක ගැළපෙන වචනයක් කොයි වෙලාවකරි එතන ගැටෙන වෙලාවෙදී ඒ මොහොතේ ධර්මය අවදි වෙනවා. එහෙනම් දැන් වෙලාවත් අවසන් නේ. එහෙනම් බුදු සරණයි. තෙරුවන් සරණයි. සෝකිතේ.